ස්වාමීන් වහන්සේ මේ අවසරයි මම ඉස්සරලාම ප්‍රශ්නයක් අහන්නම්. මේ ස්වාමීන් වහන්සේ තේරුම් කරලා දෙන්න ටිකක්. අර මේ පච්චුප්පන්න යෝ ධම්මං තත්ත විපස්සති කියන තැන තේරුම් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. කොහොමද එතන විමසන්නේ කියලා ඒ ධර්මතාවයන්? තේරුම් සරණයි.
ඒක තමයි උතන පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති කියන එකේ බලන්න උතන කියන්නේ උතන විශේෂ වචනයක් තියෙනවා විපස්සති කියලා. ඔතන ඔය විශේෂයෙන් දකින්නවා කියන එක කාගෙන්වත් අහලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක තමයි අර මම අර එදා පෙරේදා අර කිව්වේ ඔතන ඔය නුවණැස කියන එක තුලින් හම්බ වෙන ධර්මතාවය තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. නැතුව දැන් ඕක අර්ථ දක්වුවා කියන එක නෙමෙයි මේකේ වැඩේ තියෙන්නේ. ඔතන කියන්නේ දැන් මට අර්ථ දක්වන්න පුළුවන් අර්ථ දක්වුව ගමන් වෙන්නේ ඒක කෙලින්ම මේ කියන්නේ කාලයකට අහුලක් කර්මඵලවාදී රෙන්නේ. ඒක ඊට වඩා මං හිතන්නේ සාධාරණයි දැන් ඒක මාමට තේරලා දෙන විදිහ විස්තර කරනකොට මට පෙන්වන්න පුළුවන් එකේ තියෙන අඩුපාඩුවක් ඒක වැරදි තියෙනවා.
මේ ස්වාමීන් වහන්සේ දැන් අපි දැනට දැන් මම එහෙම කරන්නේ මේ අපි රවි මහත්තයත් එක්ක එහෙමත් මම ගොඩක් කලින් ඉඳලා කතා බහ කරනවා මේ අපි කරනවා ඉඳලා. ඒ අපි කරන්නේ මම දැනට කරන්නේ මේ ඒ
මම දැන් තේරෙන්නේ කියන්නේ මම කරන්නේ ඒකෝට දැන් තමන්ට තේරිච්ච මේ අර්ථකථනෙ ඔක්කොම කරන්නේ ඒ පැත්තෙන් මේ විස්තර ගන්න.
ස්වාමීන් වහන්සේ කරන්නේ දැන් අපි මං අපි ඇහැ වහගෙන ඉන්නවා නම් යම්කිසි අරමුණක් අල්ලා ගන්න කොහෙන් හරි සද්දයක් හරි රූපයක් සද්දයක් මේ ඇහැ වහගෙන ඉන්නකොට අහුවෙන්නේ නැත්නම් ඇඟට දැනෙන යම්කිසි දෙයක් අහුවෙනවා ඒක කොහොමද හැදුනේ කියලාම හිතනවා. ඒ එතන සංකල්පනාවක් තමයි. ඉතින් දැනට කරන්න පුළුවන් ඒක කියලා හිතාගෙන ඒක කරනවා.
ඔව් ඒක තමයි. දැන් එතන දැන් ඒ කිව් එකේම ගන්නකො දැන් එතකොට ඒක හැදෙන හැටි මෙනෙහි කරන්න නම් ඒ හැදෙන හැටි මෙනෙහි කරන එක කලින්ම බාර ගන්න ඕනේ.
ඔව් ස්වාමීන් වහන්සේ ඒක බාර ගන්න ඉකරන්නේ.
ඉතින් එතකොට එතන වෙන්නේ විපස්සනාවද නැත්නම් එතන සමතයක්ද?
ඒක සමතයක් ස්වාමීන් වහන්සේ. හැබැයි අර විපස්සනාව කියන එක අපිට තාම කරන්න බැරි හින්දා මොනව හරි කරන්න ඕනේ හින්දා තමයි කරන්නේ. තිරුවන් සරණයි.
ඉතින් ඒක ඒක මාරරන්නේ දැන් ඉතින් ඒ කියන්නේ දැන් මේ මොනවත් කරන්න බැරි හින්ද එකක් කරනවා කියන එකෙන් නිවන් දකින්න කියලා හිතන් ඉන්නවනම් වැරදි හොඳේ. ඒ කියන්නේ අරක කරන්න බැරි හින්ද මෙහෙ කරන් ඉන්නවා කියන එක මොනවත් වෙන්නේ නැහැ. දරෝයි ඒක අහපු
කෙනා. ඔව් ස්වාමීන් වහන්සේ ඒක නම් තේරුණා.
ඒකයි මෙතන මේක හොඳට තේරුම් ගන්න ඒකයි අර දැන් මේ මෙතන අපි පෙන්නන පරයා දෙකක් තියෙනවනේ. එකක් තමයි මෙතන නුවණ කියන එක වඩා නුවණ කියන එක වඩන්න කාටවත් කියලා දෙන්න පුළුවන් කම නැහැ. නුවණ කියන එක වැඩෙන ධර්මයක්. ඒ නුවණ වැළෙන්න ඕන පරිසරය තමයි කාට හරි කියලා දෙන්න පුළුවන්. දැන් අර මාම මුලින්ම කියපු පාලි පාඩේම ගත්තනම් පච්චුප්පන්නං චයෝ ධම්මෝ තත්ත විපස්සදී කියන තැනදී විපස්සනාව වෙනවනම් පච්චුප්පන්න ස්වභාවය තමයි අහුවෙන්නේ. විපස්සනා වෙනවා කියලා මම අදස්සරේ විපස්සනා කරනවා කියන එක නෙවෙයි මං කිව්වේ. වෙනවා කියන එක. මොකක් හරි එකක් කරන්න හදනවනම් පච්චුප්පන්න තැනට මේ අහුවෙන්නේ. එතකොට ධර්මතාවයෙන් පිටපයින්නෝ මේ කාලයට අහුවෙනවා. කාලයට අහුවෙනවා කියන්නේ පංචස්කන්ධය ඇත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රියමధుර බව තුල ඉඳන් තමයි දුක මෙනෙහි කරන්නේ. එහෙම මෙනෙහි කරනකොට ලෝකය තුල එහෙම මෙනෙහි කරන්න කියොත් ගැටීමකට යන්නේ. නැත්නම් ධානය වඩාගෙන ඉස්සරහට කියොත් මේ සංඥා නාසඤ්ඤායෙන් කෙලවර වෙනවා. ඔය පැත්ත තමයි යන්න තින්නේ අර බැලදි විතර කියොත්.
එහෙමයි.
ඒකයි ඒක ස්වභාවය.
එහෙමයි සාන්.
ප්‍රශ්නේ අහපු තේරුණාද නැහ අහපුවේ
සමෙන්නසෝ මේ තේරුණා සමෙන්නසේ වරද තේරුණා අපිට වරද තේරුණා දැන් හැබැයි
නෑ අතර මේ කරන්න තියෙන්නේ වරද තේරුම් ගන්න එක තමයි අත්තර. ඒ කියන්නේ දැන් උතන වරද Tamanට තේරෙන්න තේරෙන්න එතකොට ආයි දැන් අපි එතන අපි ඒක හරි කියන එකෙන් කවදාවත් ආයි ඒ පැත්තෙන් අපි ටැකල් කරන්න හදන්නේ නෑනේ. පැහැදිලිද?
පැහැදිලි ස්වාමීන් වහන්සේ. හැබැයි දැන් අපිට අරමුණක් අල්ලගත්තාම ඊට පස්සේ මොකක් හරි කරන්න දෙයක් නැහැ. ඉතින් කරන්න
නෑ. අතරමිදි අරමුණක් අර මන්දන පෙරේදායකේ මම කියපු එක තේරුණා නැද්ද කියලා මේකේ අරමුණක් අමුතුවෙන් අල්ලන්න ඕනේ. හරියට තේරුණොත් තේරෙයි අපි අරමුණකමයි ඉන්නේ කියන එක. ඒක හින්දා ඕක මේ අල්ලගෙන මෙනෙහි කරන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. විදර්ශනාව කියන එක අල්ලගෙන කරන්න පුළුවන් එකක් නෙමෙයි.
හැබැයි ස්වාමීන් වහන්සේ මේ අපිට ඒ අරමුණක් සමහර ඉතින් අර අපි හිත සමත වෙනකොට යම්කිසි අරමුණු අහුවේ හිතට ගෝචර වෙනවනේ අරමුණක් යම්කිසි අවස්ථාවක.
නෑ ඒ ඔය මාම කියන්නේ අරමුණු වෙනවා කියලා නෙමෙයි. ඔය කියන්නේ ප්‍රමුඛ වෙන කතාව. ඒ කියන්නේ දැන් හොඳට මේක ගන්නකෝ. දැන් මම දැන් මේ කියලා දිනව බොහෝ දුරට දාන වල දැන් මේ වෙලාවේ වැඩිපුරම අවධානය නැත්තම් වැඩිපුරම හිත සමාහිත වෙලා තියෙන්නේ, හිත ફોකස් වෙලා තියෙන්නේ කතා කරන එකටද වර්ඩ් ලයින් එකටද?
දැන් කතා කරන එකට ස්වාමීන් වහන්සේ.
හරි. එතකොට දැන් ඔතන මම හිතන විදිහට වැඩිපුර තණ්හාව තියෙන්නේ කතා කරන එකටද වර්ඩ් ලයින් එකටද?
කතා කරන එකට.
අදාරණේනේ. ඔය අර්ථයෙන් දැස්සහම තමයි අපි විදර්ශනා කරන්න කියලා බලන්නේ. පැහැදිලිද? එනේ විපස්සනාව කරන්ඩ අපි මොන හරි එකක් අල්ල ගන්න හදන්නේ දැන් ඔය කියපු උත්තරේ නිසා. දැන් මම කියන මේ විදිහ බලන්නකෝ. දැන් සාමාන්‍ය කෙනෙක් දෙන උත්තරේ තමයි කතා කරන එකද වඩා තණ්හාවෙන් ඉන්නේ, බාඩි ලයින් එකද වඩා තණ්හාවෙන් ඉන්නේ කිව්වහම ටග් ගාලා දෙන උත්තරේ තමයි වැඩිපුර අවධානය දීලා තියෙන එක තමයි තණ්හාව කියලා. පැහැදිලිද? ඒ උත්තරේ දැන් එතන අදහස ආවේ. එතකොට දැන් මම කියන එක බලන්න හොර මේ මොහොතේ මේ ඩිස්කෂන් එක පටන් ගන්නකොට අපි හිතමු දැන් මාමගේ කකුලේ නවත්තන්න බැරි ලේමක් තියනවා කියලා. පැහැදිලිද?
ඔය එහෙමයි එහෙමයි සෝන.
හරි.
ආ හොඳයි. හොඳයි සෝන.
හරිද? කකුලෙන් නවත්තන්න බැරුව ලේ යනවා කියලා. හරිද? එතකොට දැන් ඒ වගේ ඉන්සිඩන්ට් එකක් තමන්ගේ ඇඟේ ප්‍රශ්නයක් කොහොම තියෙනවනම් ඒ ප්‍රශ්නේ තියාගෙන මේ ඩිස්කෂන් එකට කවදාවත් එනවද?
එන්න බෑ ස්වාමීනි.
එන්න බෑනේ. එතකොට පළවෙනි සැරේ يعني මොකද්ද තමන් මුලින්ම කරන්නේ කෝල් එක يعني ඩිස්කෂන් එකට එන එකද තුවාලෙන් යන ලේ ටික නතර කරන එකද?
තුවාලෙන් යන ලේ ටික නතර කරන එක.
ආන්න හරි. තමන්ට සැටිස්ෆයි වෙන වෙලාවක් يعني තමන්ට හිතට ෂුවර් වුණොත් මීට එහානම් මේ ලේ යන්නේ නැහැ කියලා නේද තමන්ට ඊළඟ ස්ටෙප් එක විදිහට ඩිස්කෂන් එකට එන්න පුළුවන් මනසක් හැදෙන්නේ.
ආ එහෙමයි එහෙමයි ස්වාමීනි.
ආ එතකොට හොඳට බලන්න. එතකොට අපි දැන් යමකට අවධානය දෙන්න නම් අනිත් සමස්තයම අපිට සාපේක්ෂව ස්ථාවරව තියාගන්න ඕනේ නැද්ද?
ඔව් තියාගන්න ඕනේ.
එතකොට වඩා හතන්න හොදින කතා කරන එකටද බාඩ් ලයින් එකටද?
කතා කරන එකට.
ආයි බලන්න. දැන් මම උදාහරණයක් කියනවා ආයි. දැන් අපි ගමු රස්සාවයි කසාදේ කියලා දෙක. හරිද? රස්සාවක් කරන කාලේ තමන්ට තමන්ගේ අතේ තමන්ට ඕන මට්ටමට මුදලක් අතට ඉතුරු නොවන තාක් කසාදයක් ගැන හිතනවද නැද්ද? තමන් කියන්නේ නේ ඔය ඔඩ් එකක් ඈ. ඒ කියන්නේ නැත්නම් දැන් ගියක් කියලා ගන්න ඕන නැත්නම් කෙනා කෙනාගේ වෙන වෙන ඒවානේ. ඒ කියන්නේ
මුදලවක්
කියලා ගන්න ඕන. රස්සාවයි ගියේ කියලා. හරිද? රස්සාවේ තමන්ට හිතේන තමන්ට අවශ්‍ය කරන මට්ටමට මුදලක් අතට නොයන තාක් ගේ හදන්න පටන් ගන්නවද?
නෑ.
නෑනේ. එතකොට දැන් මම හවුවොත් රස්සාවත් කරනවා ගේත් හදනවා. එතකොට රස්සාව කරන මං ගේ හදනකොට වඩා අවධානය දෙන්නේ කොතනටද?
රස්සාව කරන්න.
ආ දැන් ඔන්න ඔය අර්ථයෙන්ම බලන්න මං අහපු එක මං කලින් කියපු උදාහරණයට කතා කරන එකයි වර්ඩ් ලයින් එකයි ගත්තාම වඩා ફોකස් එක ඇත්තටම මොකටද තියෙන්නේ කොතනටද?
දැන් මේ අවස්ථාවේදී කතා කරන එකට
ආයි බලන්න. දැන් මේ ආවේසල කිව්වා රස්සාව තමයි වඩා අවධානය ගේ හදනකොට වඩා කියලා. හරිද?
ඒ උදාහරණේ.
ආ එන්නේ ඒක හැංගීම ගන්නකෝ. දැන් ගේ හදන එක නෙමේද ඒ මොහොතේ වෙන අපි කියන්නේ අප්ඩේටඩ් මේ ඇක්ටිවිටි එක ජීවිතේ.
ආ ඔව් සරණත්.
ඒතර වාඩි වෙලා ඉන්න එකයි කතා කරන එකයි ගත්තාම මේ මොහොතේ වඩා අප්ඩේටඩ් ඇක්ෂන් එක මොකද්ද?
මන් නම් හිතන්නේ මං හුඟක් අවධානය යොමු කරගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ කියන එකට කියලා.
ඔව් ඒක තමයි ඒක තමයි. මං දැන් මේ අහන්නේ මේ උපමාව තමයි තුලින් තේරුම් ගන්න පුළුවන් ඒකට. දැන් රස්සාවයි ගේ හදන එකයි ගත්තාම එතන වඩාම ඒ මොහොතේ කියන්නේ වඩා එන්ගේජින් සිටුේෂන් එක තමයි ගේ හදන එක. හරිද?
එහෙමයි.
ඒ වගේ මේ මොහොතේත් මේ කතා කරන එකටනේ වඩාම මේ සම්බන්ධ වෙලා තියෙන්නේ.
එහෙමයි.
හැබැයි නමුත් දැන් මම ඉස්සෙල්ලා වුවාම රස්සාවයි ගේ කියන එකෙන් වැඩි අවධානය තියෙන්නේ මොකටද කියලා එතනදි කග්ගල කිව්වනේ රස්සාව කියලා.
එහෙමයි.
ආ එතනින් අදහසක් එනවා නේද රස්සාව නැති වුණොත් ගේ හදනවා කියන එක වැඩක් නෑ කියන එක.
ඔව් බෑ කියලා තේරෙනවා.
ආ එතකොට එතන වඩා ගන්නවා තියෙන්නේ gedara ගේ හදන එකටද රස්සාවටද?
ඔව් රස්සාවට.
අන්න හරි. දැන් ඔන්න ඔය අදහසින් එන්නෝනේ. දැන් එතකොට මේ මොහොතේ අපිට හිතට තේරෙන්නම් වාඩි වෙලා ඉන්න එකට අපිට කිසිම තණ්හාවක් නෑ කියලා. හැබැයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ වාඩි වෙලා ඉන්න මේ ඉරිපොත කිසිම අඩුපාඩුවක් නොවේයි කියන ප්‍රත්‍යක්ෂය මත නෙමේද මේ ඩිස්කෂන් එකට සම්බන්ධ වෙන්නේ හිත ගන්නේ.
ආ එහෙමයි සමහරවිට.
ඒක උඩ වඩා ගන්න හොදිනේ උඩටද?
අපි දන්නේ නැති වුණාට වාඩි වෙලා ඉන්න එක තමයි තියෙන්නේ. මොකද අපිට එතන විශ්වාසයක් තියෙනවනේ මේ වාඩි වෙලා ඉන්න එකේ වැටෙන්නේ නැහැ කියලා.
අන්න හරි. දැන් ඔතන තේරුණා නම් තේරුම් ගන්න අපි දන්න ටික අපි ෆෝකස් කරනවා කියන්නේ අපි හිතන තණ්හාව නෙමෙයි. අර මූලික තණ්හාවෙන් උපන් කොටසක් ඔය තණ්හාව. මූල තණ්හාව තමයි මේ මොහොතේ මම උදාහරණයක් කිව්වා වගේ වාඩි වෙලා ඉන්නේ. ඕක ස්ටේබල් නම් තමයි කෙනෙක් කතා කරන්න ඉන්නේ. තේනවද? ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ උපේක්ෂාව තුල තමයි ධර්ම මෝඩකම දෙන්නේ. ඒ කියන්නේ උපේක්ෂාව තුල තමයි ධර්ම තණ්හාව තියෙන්නේ. දැන් මේ මොහොතේ ඇලීමක් ගැටීමක් වෙනවනම් එන්න පුළුවන් වෙන්නේ මේ කතා කරන එක තුලින් නේද?
එහෙමයි එහෙමයි.
බාඩිලා ඉන්න එක තුල ඇලීම ගැටීම බිඳුවක්වත් නැහැ නේද?
අපිට දැනෙන්නේ නැහැ එහෙම තියෙනවා කියලා දැනෙන්නේ
නැහැ. නෑ මම ඒක ටිකක් කිව්වේ දැන් වාඩි වෙලා ඉන්න එක තුල ඇලීම ගැටීම එනවනම් එතකොට එතන ඇලීම ගැටීම නතර කරන්න ප්‍රයෝගීතාවයක් නැත්නම් උපක්‍රමයක් යොදනව මිසක මේ කතාව කර කර ඉන්නේ නැහැ නේද?
ආ එහෙමයි.
දැන් මම නියන් රළු දාන එක නම් මේ මොහොතේ වාඩිලා ඉන්න කුෂන් එකේ මැක්කු කනවනම් නැත්නම් මොකු හරි කනවනම් සතු ටිකක් ඩිස්කෂන් එකටද මේ ප්‍රමුඛතාවය දෙන්නේ අර මැක්කු කන එකෙන් අයින් වෙන්නද?
ඔව් මැක්කු අයින් කරන්න.
ආ තේරෙනවද? එතකොට මේ මොහොතේ ඔය වාඩිලා ඉන්න එක තුල තියෙන්නේ ඇලීම ගැටීම දුපේක්ෂාවද?
වාඩි වෙලා ඉන්න එක තුල උපේක්ෂාවක් තියෙනවා.
එතන කතා කරන එක තුල නේද ඇලීම ගැටීම බිහි වෙන්න පුළුවන් තරක් මේ උදාහරණයට තියෙන්නේ.
එහෙමයි.
ඒක අපිට අද තණ්හාව කියලා හිතෙන්නේ මොකද්ද? මේ කතා කරනකොට තියෙන ඇලීම ගැටීමනේ.
එහෙමයි.
හැබැයි තේරෙන්නේ නැද්ද අපිට නොදැනි අපි වාඩි වෙලා ඉන්න එක උපරිම තණ්හාවෙන් වෙලා ඉන්නේ කියලා.
එහෙමයි. දැන් ලොකු විශ්වාසයක් තියෙනවනේ ඒක තියෙනවා කියලා.
ඉතින් එහෙනම් දැන් විපස්සනාවකින් වෙන්නේ තණ්හාව ෂේ වෙන කාර්යයනේ.
එහෙමයි.
දැන් මේ මොහොතේ දැන් මං නිකන් රළුවෙන් හිතුවා මාම මේ 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 ඇක්ෂන් එක මේක ඇනලයිස් කරොත් විපස්සනාවට දාන්න හිටිය වාඩ් ලයින් එකට කතා කරන එකද?
ඔව් දැන් මං ඉස්සරහ හිතන් හිටියේ මේ කතා කරන එකට තමයි විපස්සනාව මේ හොයන්න ඕන කියලා.
ඉතින් ඒක දැන් තේරෙන්නේ නැද්ද අපි කරපු හැම එකෙම අර මූලික තණ්හාව නිකන් දශමයක්වත් හෙල්ලෙන්නේ නැහැ කියලා.
එහෙමයි තේරෙනවා සමෙන් හොඳට තේරෙනවා.
ඒකයි මං කිව්වේ එතන හැමදෙයක්ම පෙන්වන්න පුළුවන් වැරද්ද විතරයි. තමන් තුලින් ඉතුරු ඒ කියන්නේ වැරද්ද තේරෙනකොට හරි පැත්ත මනසට ගන්න පුළුවන් එතකොට.
ආ එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි බොහොම පිං.
හරි ප්‍රසන්න.
තිරුවන් සරණයි.
ප්‍රසන්න. තවුණති. පෙන්රේ කාගේ හරි ප්‍රියංගර කාගේ හරි මේ කැම් එකක් ඔන්නලා තියෙනවනේ.
ඔව් 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 ඔව්. ඒකත් නෑ තාම ඔන්නලා තියෙන ස්වාමීන් වහන්සේ. අශෝක ඉන්ද්‍රසිං කියන මහත්තයාගේ කැම් එක ඔන්නලා තියෙන්නේ.
ඒක පොඩ්ඩක් ඕෆ් කරා නම් මං හිතන්නේ ලේසි වෙයි කියලා.
ඔව්. අශෝක ඉන්ද්‍රසිං මහත්තයා පොඩ්ඩක් කැම් එක ඕෆ් කර ගන්නවද? ඔබතුමා කැම් එක ඔන්නලා තියෙන්නේ.
ඒකේ බටන් එක දිහේ තන පොඩ්ඩක් කිවණ හරියම වන්නේ නැත්නම් අර අනුදඩ හොයාගන්න බැරි
කම. මැසේජ් එකක් යවන්න ප්‍රියංකර.
ඈ?
මැසේජ් එකක් යවන්න හරි.
මැසේජ් බලන්න නැති වෙන්නේ නේද ෆුල් ස්ක්‍රීන් එස්සේ නේද මැසේජ්.
දැන් ඔන්න ලයිට් එකක් පස්සෙ.
ඔව් අශෝක ජයසිංහ මහත්තයා කැමරා එක ඔන්නලා තියෙන්නේ. කැමරා බටන් එක සරයක් ප්‍රෙස් කරා නම් හරි.
ලයිට් කරලා ඉතින් ආද අපි කිව්වට ඇහෙන්නේ.
අපි කියන එක ඇහෙනවා ඇති ડોක්ටර්. එයා කියන එක තමයි ඇහෙන්නේ නැති.
ඒක එයා කිය අපි කියන එක
ඇහෙනවා. ආ උන්තරුම්. ඔව්. පොන්තුම්. ජයසිංහ මහත්තයා කැමරා එක ඔෆ් කරගත්තා නම් හොඳයි ඔබතුමාගේ කැමරා එක වගේ බටන් එකක් තියෙන එක ප්‍රෙස් කරන්න.
හරිනේ කොමන එක කරගන්නේ ඉතින් කරේ
කරගන්නේ දන්නේ ඒක දැන් කලින් අයින් කරා යා අයින් කරලා ආයෙත් දාගත්තා මං හිතන්නේ කැමරා එක
ඒක තාර ඒක පොඩක් මේ කොම්ප්ලිකේටඩ් වගේ ඇති
දර්වන් සර්නේ සෝනන්ට ප්‍රශ්නයක් අහන්න ඇහෙනවද මං කතා කරන්න
ඕ ඔව් කියන්න කියන්න ඕකේ
ආ සෝනන්ට පළමුදා අපි සාකච්ඡාවේදී සම්මාංශයේ දේශනා කරා අපිට දැන් දැන් ආර්ය සත්‍ය හතරෙන් දැන් ඒ දුක ඒ කියන්නේ මේ දුක ආර්ය සත්‍යයක්නේ එතකොට දුක් සමුදය නිරෝධ මාර්ගය ආර්ය සත්‍යයක් නේ නිකන් සත්‍යක් නෙමෙයි. එතකොට ප්‍රවිනාස දැන් ආර්ය සත්‍යයේ තියෙන්නේ ධමචක්‍ර සූත්‍රයේදී අනු තං කෝ පනිදම් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයති කියලා.
ඔව්.
ඒක පිරිසිදු දකින්න. එතකොට ස්වාමීන් වහන්සේ කිව්වා දුක පිරිසිදු දකින්න සමුදය කියන එක ඒක ප්‍රහාණය පහතබ්බ කියන එක එකට එන්නේ ඉස්සරලා නිරෝධය කියන එක මට තේරෙච්ච හැටි ස්වාමීන් වහන්සේ නිරෝධය කියන එක සාක්ෂාත් වෙන එකක් නේ ඒක සත්‍ය ක්‍රිය. සත්‍චිකා තබ්බන්ති කියන. එතකොට ස්වාමීන් වහන්සේ මට මතකයි කියනවා මේ ඒක නිරෝධය දැකීමෙන් දැක්කොත් තමයි සමුදය දැක ගන්න පුළුවන් කියලා මට එතන තේරුණේ ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් පැහැදිලි
කරනවා මෙතන මෙහෙමයි. දැන් මම මෙහෙමයක් කියන්නකෝ. ඔතන බුදුහාමුදුරුව සූත්‍රවලම පෙන්වන එකක් තමයි එක ආර්ය සත්‍යයක් හරියට දැක්කොත් ඉතුරු තුනම පෙරවසුන වී වටහෙනවා කියන එක. පැහැදිලිද?
පැහැදිලි. ඔව්.
දැන් මෙතන අපිට මේ වෙලාවට තියෙන ප්‍රශ්නේ තමයි අපි දැන් ඔය ආර්ය සත්‍ය හතර අපි ඒ අපි අර ඒ කියන්නේ අපි කියන්නේ කවුන්ඩවුන් එකකට දාලා තියෙන 1 2 3 4 කියලා.
එහි සමනාලයි.
ඔය කවුන්ඩවුන් එකේ එන්නේ අපි ලෝකයේ තුලත් ඔය සත්‍ය හතර වගේම හතරක් ගන්න හින්දා. තේරුණාද? මන්නේ මේ ප්‍රශ්න කරනවා දැන් මට මේ කියන්නකෝ. මට කියන්න දුකක් කියන මොකක් හරි තේරෙන මොන හරි එකක් ඔය ආර සත්‍ය මොනවත් ඕනේ නැහැ නිකන් මොන හරි දුකක් කියනකෝ තේරෙන
ඔළුවක කිනු
ඔළුවක කිනා ඔය දුකට හේතුව මොකක් කියලා හිතන්නේ
ඔළුවක කිනකට හේතුව ඉතින් මොකක් හරි ඔළුව එක්ක නැත්තම් නිදි මරලා හරි ඒක දන්නේ නැහැ ඉතින් ඔළුවක කිනු
ඕ නෑ කරන්නේ දැන් මම මේ පොඩක් ක්ලියර් කරලා දෙන්නේ උපමාවෙන් ලස්සන ගන්න පුළුවන් අපි මෙහෙම ගමු දැන් ඔය ඔළුව කැක්කම කතාව මම මෙහෙම පොඩක් නිකන් ගේන්නම් මේ කතාවකට ඔළුව කැක්කුම තමයි තමන්ගේ දරුවගේ මොන හරි අවුලක් හිතිලා ඒ කියන්නේ දැන් අපි හිතමු ඉස්කෝලෙන් මොන හරි වැරද්දකට අහුවලා කියලා
ඔව්
ඇත්ත ඉරණතට අපි ගමු තමන්ගේම අවුලක් දැන් රස්සාව කරන තරම මොන හරි අවුලක්
හරිද හරි
දැන් ඒක ගැන හිතලා හිතලා මේ ඔළුව රිදෙනවා
ඔව් හරි
හරිද කතාව හරි දැන් මං අහන්නේ මේකයි දැන් ඔතන හොඳට බැලුවම තේරෙනව නේද ඔය ඔළුව රිදෙන්නේ අපි අර මොන හරි අපි රස්සාව කරන එකේ මොන හරි වෙච්ච අඩුපාඩුවකින් කියලා.
එහෙසම්.
හරි. එතකොට ඒකේ කෙරවලට බැස්සම තේරෙනව නේද රස්සාවක් කරන්න ඕන තිබ්බ කැමැත්ත නිසායි ඔය ඔක්කොම ජංජාල වලට එන්න උනේ කියලා.
ඔව්. ඒක තමයි ප්‍රශ්නේ.
ඔව්. ඔව්. එතකොට නිකන් තේරෙනව නේද පොඩ්ඩක් හොඳට බැලුවොත් දුකක් තේරෙනවා. දුකට හේතුව තණ්හාව කියලා තහුණ නේද? බැඳීම. ඇට්‍රැක්ට්මන්ට් එක.
ඔව් අහුනස.
අනේ මෙන්න මෙතන හොඳට බලන්නද? දැන් හොඳට බලන්න. තවත් තේරුණා දුකට හේතුවක් තේරුණා අපිට තේරෙන මට්ටමේ.
ඒකේ ලෝකෝත්තර මේ ලෝකෝත්තර නෙමෙයි ලෞකික මට්ටමේ මම
හිතන්නේ. මේ ලෞකික ලෝකෝත්තර ඒ වචන ටික ඔක්කොම අයින් කරලා මේ උදාහරණ බලන්නකෝ. හරි දැන් ඒකේ මම මේ කියන්නේ දැන් අර ඔක්කොම නිකන් ඇකඩමික් ඔක්කොම ටික අයින් කරලා හිතන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය නිකම්ම මිනිස් එක්ක මට්ටමට හිතන්න.
ඒ
මම කියන්නේ නිකන් ඔය ඩේ ඇක්ෂන් එකක් නේ නිකන් සාමාන්‍ය වෙන ඉන්දියන් හරි දැන් මම අහන්නේ දැන් දුකක් දන්නවා දුකට හේතුවක් දන්නවා නම් දැන් මම කියන්නේ තමන්ගේ අතින් රස්සාවේ මොකක් හරි අවුලක් වුණා දැන් ඒක හිතලා ඔළුව කැක්කුමයි ආ දැන් මොකද්ද ඔය තියෙන දුකෙන් නිදහස් වෙන්න තමන් කරන පියවර
ඔව් දැන් මම සාමාන්‍යයෙන් නම් ඉතින් ඒ ඉස්සල්ලාම බලන්නේ ඔකට පැනරූටත් බොනවා මොන හරි කරනවා ඒ වගේ දේවල් තමයි කරන්නේ
අන්න හරි අපි ඒක විතරක් ගමුකෝ ඒකත් හරි දැන් එතකොට ඔතන කිව්වා නේද පැන්ඩෝල් පෙත්තක් බොන එක තමයි ගන්න දින ක්‍රියාමාර්ගය කියලා.
ඒ මොහොතේ තියෙන පිළිවෙල.
ඔව් ඒක තමයි. දැන් ඒක තමයි. දැන් මම කියන්නේ මේ මොහොතේ තමයි. දැන් අර මේ අර අත්තරදී ඔක්කොම අයින් කරලා මේක ගන්න. අත්තරදී ඔක්කොම අයින් කළා. දැන් මේ මාම කිව්ව උදාහරණ මං ටිකක් මේක වද ඒකට කියන්නේ සංක්ෂිප්ත කරොත් ඔළුව රිදිල්ලක් තියෙනවා. දැන් ඒකට තේරුණානේ මෙතන ඇටැච්මන්ට් එකක් තමයි බලපාලා තින්නේ කියලා.
ඉතින්
සම්මත. මම හෙව්වේ සොලියුෂන් එක මොකද්ද දැන්? එතකොට දැන් කිව්වා හරි පැන්ඩෝල් පෙත්තක් ගන්නවා. හරිද?
ඔව්.
හරිනේ.
තමයි යටි හැබැයි සමහරු යටි හිතේ තියෙනවා දැන් ඕක අතනින් තමයි ප්‍රශ්නේ ඇති උනේ. නමුත් දැනට කරන්න තියෙන දේ එක්ක නිදිය ගන්නවා, එක්ක නිකන් ඔය නේ වෝක් එකක් ඇවිදින්න යනවා, නැත්නම් පැන්ඩෝල් පෙත්ත බොන මොකක් හරි දෙයක් අර ශරීරයට සුවයත් ලබා ගන්න උත්සාහ කරනවා.
ඔව්. නෑ මෙහෙමයි. එතන හැබැයි දැන් එහෙම මම මේක හැංගීම ගත්තගෙන මම කියනවා නේද උදාහරණ අදහස දෙන්නේ. එහෙනම් මෙහෙම ගමු. හරි දැන් ඔතන තේරුණානේ අපි රස්සාවි කරපු අවුලක් තමයි ඔකට ප්‍රශ්නේ උනේ කියලා කෙරවලටම කිව්වා.
ඔව් කෙරවලට.
පැන්ඩෝල් පෙත්ත මේ මොහොතේ නිකන් අර ඉන්ස්ටන්ට් නූල්ස් වගේ මේ මොහොතේ එකක්. ඒක පැලැස්තර. හැබැයි දැන් කෙරවලෙම තියෙන්නේ අතින් වෙච්ච අතරදනේ. හොඳයි.
යා.
හරි මෙන්න මේක ගන්න. ඔතන ඔය ඒ කෙරවලෙන්ම අපි ඔය ප්‍රශ්නේ විසඳනවා නම් ඔය දුකෙන් නිදහස් වෙනවා නම් අපිට කරන්න තියෙන්නේ අතරද්ද හදාගන්න එක නේද?
එහෙමයි සර්.
ඒ ෆයිල් එක මිස්ප්ලේස් වුණා මගේ අතින්. හරිද?
ඔව්.
ඒක නිසා මගේ ඔළුව කැක්කුම ආවා. දැන් මම සොලියුෂන් එක හිතුවාම මට එනවා නේද සොලියුෂන් එක ටග් ගාලා ෆයිල් එක ආයි හොයාගත්තා නම් මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා.
ඔව්.
දැන් හොඳට බලන්න මං කියන එක. දැන් එතකොට දුක දැක්කා දුකට හේතුව දැක්කා. ඒ දුකෙන් නිදහස් වෙන්න අපිට මොකද කරන්න වෙන්නේ? ෆයිල් එක නැවත හොයාගන්න එකනේ.
හොයාගන්න.
ඔව්. හොයාගත්තට පස්සේ අර තිබ්බ සියලු දුක ඉවරනවද නැද්ද?
ඔක්කොම හරියනවා.
හරියනවනේ. ආ දැන් බලන්න. දැන් බලන්න ඔතනත් තියෙනව නේද සත්‍ය හතරක්. දැන් අපි කතා කරපු එකෙත් ස්ටෙප් හතරක් තියෙනව නේද?
ඒ සමගින්.
ආ දැන් උත බලන්න අපිට අහු වුණා දුක, අපිට හම් වුණා දුකට හේතුව ඇටෑච්මන්ට් එක කියලා. තුන්වෙනි තැනට හම්බුනේ දුක නැති වෙන තැනද දුක නැති කරන්න ඕන මගක්ද?
මග. ඇත්තටම කියනවා නම් එතනදී මොකක්ද දැන් හිතනවා කරන්න ඕන මොකක්ද කියලා.
ඒක තමයි. ඒකට අපිට තුන්වෙනි තැනට හම්බුනේ ගන්න ඕන ක්‍රියාමාර්ගයක් නේද?
ඇක්ෂන් එක. ඔව්.
අන්න හරි. ඒ ඇක්ෂන් එක එක්සිකියුට් කරාට පස්සේ අවසානයේ ප්‍රතිඵලය නේද සහනෙ ලැබෙන්නේ?
සහනෙ ලැබෙන්නේ. ඔව් සහන්.
අන්න ඕක කොහොමද තියාගෙන දැන් බලන්නේ චතුරාර්ය සත්‍ය හොඳේ? බුදුහාමුදුරුව පෙන්නන්නේ දුක දුකට හේතුව ඊට පස්සේ නැති කරන මගද නැත්නම් නිවනද?
චතුරාර්ය සත්‍ය ඕඩර් එක නම් තියෙන්නේ ස්වාමීන් වහන්සේ මේ තුන්වෙනි එකට තියෙන නිරෝධය.
නිරෝධය. නමුත් දැන් අපේ ප්‍රතිපත්ති වල තියෙන තුන්වෙනි දන්ට නිරෝධයක්ද මාර්ගයක්ද?
මාර්ගයක්.
ඒක තේරෙනවද දැන් අපිට අර චතුරාර්ය සත්‍ය අර නිරෝධය කියන ස්වභාවය අල්ලගන්න අමාරු. අපි ටැකල් කරන්නේ අපි ප්‍රශ්න විසඳන විදිහට ස්ටෙප් හතර දාලා.
ඔව්.
අපිට වෙන්නේ ෆයිල් එක හොයාගත්තට පස්සේ ලැබෙන නිවන. අපිට තියෙන සතුර ඕක. ඒ කියන්නේ ෆයිල් එක හොයාගත්තාම තමයි යන්තම් ඇති නිවන් දැක්ක කියලා හිතෙන්නේ. හරිද? හැබැයි බුදුහාමුදුරු කියන්නේ නිවන් දැක්කට පස්සේ ෆයිල් එක හොයාගන්න පුළුවන් කියන එක.
ඔව් සමහරවිට.
ඒක තියෙනවා ඒකන ලොකු පරස්පරයක් තියෙනවා කියලා.
තියෙනවා.
සහ දැන් මෙතන පොඩ්ඩක් තව ක්ලියර් වෙන්න ඕනේ. දැන් ඒ වුණාට දැන් අපිට ගන්න පුළුවන් නේද බුදුහාමුදුරුවෝ කියන්නේ දුක සහ දුකට හේතුව තමයි. දැන් අපි කතා කරපු මේ උදාහරණේ දුක සහ දුකට හේතුව අපිට තේරෙනවා කියලා. මම හිතන්නේ ඔය පළවෙනි සත්‍ය දෙක අපේ ලෝකෙ තුල තියෙන සත්‍ය දෙකත් එක්ක සමානයිද වෙනස් කියලාද?
පළවෙනි සත්‍ය දෙක සමානයි වගේ
නේද? එහෙම වුණොත් බුදුහාමුදුරුවෝ කියපු බුද්ධ වචනේ වැරදෙනවා. මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? පළවෙනි එක සත්‍යයක් දන්නව නම් හරියට ඉතුරු සත්‍ය තුනම දන්නවා කියලා නේද?
එහෙම තමයි දේශනාවේ තියෙන්නේ.
ඉතින් එහෙනම් අපි පළවෙනි සත්‍ය දෙකම බුදුහාමුදුරුවෝ කියන විදිහට දන්නව නම් තුන්වෙනි එකයි හතරවෙනි එකයි පැටලෙන්න බෑ නේද?
පැටලෙන්න බෑ. ඔව් සාමාන්‍ය.
ඒ අර්ථයෙන්ම පළවෙනි එකයි දෙවෙනි එකයි දන්නේ නේද?
දන්නේ.
ඒ හින්දා තමයි අල්ලන්න බැරි උග. අර්ථන කම්ප්ලිකේෂන් එකක් ඉන්නේ ඒ හින්දා.
ඒක නම් වැටුණා සාමාන්‍යංශේ.
ඒ හින්දා තමයි අර 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 ප්‍රශ්නේ අහන්න වෙන්නේ. කියන්නේ නිරෝධයම දකින්න ඕනේ කියන්නේ ඇයි කියලා. දැන් තේරෙන්නේ නැද්ද? ඒ ශුන්්‍යතාවය අල්ලගන්න නැතුව චතුරාර්ය සත්‍යෙට කතා කරන්න බෑ කියලා.
බෑ. හැබැයි ඉතින් ස්වාමීන් වහන්සේ ශුන්්‍යතාවයට එන්න මොකක් හරි මොකයක් තියෙන්න බෑද? මාර්ගයක්, ඒ කියන්නේ මොකක් හරි ద్వාරයක් පටන් ගන්න. අන්න දැන් ඔය ඉස්සර මහත්යාව සරත්චන්ද්‍ර ඉස්සල මහත්යත් ඇහුවේ ප්‍රශ්නේ අර තත්ත්ව විපස්සතිය කියන එක අර බද්දේකරපු සූත්‍රයේ තියෙන එක එතුමා ඇහුවේ. එතකොට ඒ කියන්නේ අතීතයත් නැතුව කියන්නේ මම නිකන් කියන්නේ අතීතයට යන්නේත් නෑ ඉදලා අනාගතය ගැන පතන්නේත් නෑ. මේ මොහොතේ කරන දෙයක් තමයි ඔය මේ මොහොත කියන්නේ මේ පච්චුප්පන්න. ඒ කියන්නේ පච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍යනුපන් කියන එක ප්‍රත්‍යක්ෂ වෙන්නේ.
උදාහරණයක්. ඒක තමයි ඒක තමයි ප්‍රත්‍යෙන් උපන් ස්වභාවය. ඒක උදාහරණකින් මට කියන්න.
අන්න ඒක තමයි බැරි. ඔය ඒක කියන්න බෑ සමහරවිට මට. නෑ
ඒක තමයි
උත්තර උත්තර දෙන්නේ කිව්වොත් වචන වල දානකොට වෙන්නේ මොකද්ද? ඒක ගිහලා අහු වෙනවා. මට තේරෙනවා සානස් කියන හදන්නේ. එදා ගත්ත දැන් අර ගහක උපමාව, මල උපමාව, සද්දයක්ගමු. දැන් සද්දයකට කාකෙක් කියන්නේ අපි දැන් සද්දයක් කිව්වහම එකපාරටම කාක්කා. එක්ක මයිනික් මොකක් හරි. ඒතර අපි සද්ද නෙමෙයි තියෙන්නේ අර සද්දේ අටාදි පිච්ච ටික තමයි අපිට එන්නේ ඔළුවට. මට ඒ එහෙම වෙච්ච එක මම අතෙන්ද අහු වෙලා. ඉතින් ඕක කියන්න ගියොත් අර වචන දෙකට දානකොටම අහු වෙනවා. ඒක නිසා මට හිතෙන්නේ සම්මාංශ මේ ධර්මයේ මේ වචනෙන් දෙන්න බෑ වගේ. කියන්නේ දැන් ඔබවන්ස ඉස්සෙල්ලත් කිව්වනේ අර ප්‍රඥාවටම අහු වෙන්නේ කියලා. මට ඉතින් එහෙමත් හිතෙනවා.
මෙහෙමයි ඔතන තත්ත්වදස්ස විපස්සති කියලා කිව්වහම අපිට හිතෙන්නේ මෙතන විපස්සනාවක් ඒ මොහොත තුල කරන්න පුළුවන් කියලානේ. ඒකෙන් ගන්න කොහෙන්? අරද ඒ එහෙම කරන්නට පුළුවන් කියලා හිතෙන්නේ මමඩ ඔබ.
දන්නේ නැහැ. අනිත් එක ප්‍රශ්නේ.
නෑ දැන් අර වචනින් කියන්න බෑ කිව්. දැන් වචනින් කියන්න බැරි ස්වභාවයනේ. නමුත් මම අහන්නේ ඕක ඒ මොහොත තුල කරන්න පුළුවන් කියලාද කියන්නේ?
ඔව් කරන්න කියන්නේ. දැන් මොනවා හරි විඳීමක් නම් ආවොත් එහෙම දැන් ඒක ඒ විඳීම අපි අපිට බාරගන්නේ එක්කෝ දැන් සලස් ධාරණයක් දෙන්න පුළුවන් එක්කෝ සුඛ වේදනාවක් එක්කෝ දුක වේදනාවක්. හැබැයි
ඔබ ඕක පොඩක් අර උදාහරණයක් කියන්නද? ඒ කියන්නේ අර තේරුම් ගන්න. ඒක උඩ මේ කොමන් ඒ කියන්නේ අපි කියන්නේ වචන කොමන් වෙන්නේ නැතුව උදාහරණයකට ගන්න. ඒ කියන්නේ මෙහෙම ගමු.
ඕනේ උදාහරණයක්.
මම මේ මොහොතේ මම මාමගේ නම කියලා කතා කරොත් එතන විපස්සනාව කොහොමද කරන්නේ?
මගේ නම ඇහුණා.
ඒක තමයි. එතන විපස්සනාව කොහොමද කරන්නේ? එතකොට
සද්දයක් ඇහුණා.
හරි.
ඒ සද්ද අරඹයා.
හරි.
මුතුණා නමක් ඒ මම.
ඔව්. එතකොට එතනින් කොහොමද එතකොට කොහොමද එතන සමුදේයි වෙයි තේරුම් ගන්නේ?
සමුදේ කියන්නේ එතන ඇතුනේ කනට ඒ කියන්නේ කන කියන්නේ සෝත අපි තුමු දැන් කනයි
හරි
බාහිර ශබ්දයයි සෝත විඥානයයි ඔය තින්න සංගති පස්සු හැබැයි පස්සේ කියන එක ඔය ස්පර්ශය කියන එක අපිට ඒ තුනක එකතු වීමක් මේ ස්පර්ශය කියන්නේ. ඒතර ස්පර්ශයකින් ඇතිවෙච්ච සමුදයෙන් එතකොට එතනින් ඇතිුනේ එතකොට දැන් ස්පර්ශය අපි බැලුවොත් ස්වාමිනාගේ ස්පර්ශයට සත්‍ය වෙන්නේ සලායතන.
හරි.
සලායතන ප්‍රත්‍ය වෙන්නේ නාම රූප. නාම රූප ප්‍රත්‍ය වෙන්නේ විඥාන. ඒක ඔහොම දිගටම ගියාම ඒතකොට අපිට ප්‍රත්‍ය දිගටම එන්නේ අවිද්‍ය පත්‍ය සංඛාර. ඒතර එහෙම නම් ඒතර ලැබෙන්නේ අපිට අර වරදක්මයි.
සත්‍ය මෙහෙම ගන්නවා. එතන දැන් මෙහෙම දැන් ඔතන අපි ගමු මෙහෙම පස්සපච්චයා වේදනා නැත්නම් ඔය දැන් මම නිකන් පටිසමුපාදියන් අර්ථය කියන්නේ අපි ගමු නාම රූපච්චයා විඥාන. ඒ කියන්නේ මොකද්ද එතන? ඒකේ දැන් නාම රූප මුල් වෙලා විඥාණය හට ගන්නවනේ.
හ්ම්.
එතකොට විඥාණය හට ගන්නකොට නාම රූප කියන ස්වභාවය එතනට ප්‍රත්‍ය දීලා ඒ නාම රූප කියන කොටස වැය වෙලා යනවද?
නෑ, වැය වෙනක් වෙන්නේ නෑ. එතන මොකද
විඥාණ ගැන කතා කරනකොට නාම රූප වල තත්ත්වය කොහොමද කියලා හිතන්නේ?
මොකද විඥානපච්චය නාම රූප වගේම එතන තියෙනවනේ කියලා නාම රූපච්චය විඥාන කියලා අනිත්
පැත්තට. ඔව්, ඒ අදහස එතකොට කොහොමද තේරෙන්නේ? ඒ කියන්නේ කොහොමද විඥානපච්චය අපි නාම රූපන් නාම රූපච්චය අපි විඥානන් කියන එකේ ස්වභාවය කොහොමද? ඒ කියන්නේ ඒ දෙක එකිනෙකට අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා කියන අදහස නේද ඒකේ තියෙන්නේ?
අන්න හරි ස්වාමීන් වහන්සේ.
අන්න ඒක තමයි වැරද්ද ඔගේ. ඔත්තන ඔය දෙකක් කියලා ගන්නවා කියන්නේම මේ ඇතිකල්ලි මේ වේ කියන එකද ඒ ඇතිකල්ලි මේ වේ කියන එකද?
ඔතන අපිට ඔය අපිට පේන්නේ නැහැ මේ ඇතිකල්ලි මේ වේ කියන එක. අපිට පේන්නේ මේ ඇතිකල්ලි එය කියනමයි. අපිට
එතකොට ඒක තමයි. එතකොට විපස්සනාව තුළ ඒ ඇතිකල්ලි මේ වේ කියන චින්තනයෙන් ගිහිල්ලා විපස්සනාවකට යන්න වෙන්නේ සමතේකටද?
සමතේකට නේ.
ඔව්. එතකොට ඔය විදිහට වැඩුවොත් එන්නේ සමතයක් ආයි.
හරි ස්වාමීනි. ඒ කියන්නේ අපි ඔය ඉතින් ඉහෙලින් අතන එහෙම මට තේරෙනවා ස්වාමීනි. ඒක පැහැදිලි කිරීම නමුත්
ඇයි මෙතන මේ මාවට තේරෙනවද මේ පොයින්ට් එකේ ඔය විදර්ශනාව ඒ කියන්නේ නිවන් දකින්න කරන්න පුළුවන් එකක් හම්බෙන්නේ නුවණ ආවොත් විතරයි.
හ්ම්.
ඒකනේ මම අර මම චතුරාර්ය සත්‍ය පෙන්නදී ඔය මම ගන්න නිකන් ඕදාරික වර්ථය බුදුහාමුදුරේ පෙන්නපු ටිකේ ලස්සන පිළිවෙල. ඒ කියන්නේ අවබෝධ වුණොත් මගට වැටෙනවා මිසක් මගක් වඩලා අවබෝධ කරන්න යකෙක්ටවත් බෑ මේක. ඒකෙන් මම අදහස් කරේ මගක් මඩලා අවබෝධ කරන්න බෑ කියලා අදහස් කරේ නිවන. හොඳේ මම ඒතර අදහස් කරේ මගක් තුල තමන් යැපෙන්න ඕනේ සද්ධර්ම ශ්‍රවණයට තමන්ගේ කුසලතාවය හදාගන්න.
හ්ම්.
ඒක මම මේ කියපේ පටලව ගන්න එපා. දැන් අපි කතා කරේ නිවන නැත්නම් විපස්සනාව හිඳයි මම ඕකම පොයින්ට් කරේ. දැන් ඒකෙන් කෙනෙක් ගන්න නරකයි. ඒ මේ දැන් හාමුදුරු කියන්නේ නේද මොනවත් නොකර මේක වෙනවද කියලා. එහෙම වෙන්නේ නැහැ.
ඔව්.
මෙතන කරන්න තියෙන්නේ මොකද්ද? කරන්න තියෙන්නේ අපිට අර මම හැමදේම අර දත් කිව්වේ. ඒ කියන්නේ පුළුවන් උපරිමයෙන් මනුස්ස ධර්මයේ වඩන එක. ඒ කියන්නේ කවුරු මොනවා කිව්වත් මොකද්ද මේකේ අදහස මට නොතේරෙන දේ මොකද්ද කියලා අහගන්න පුළුවන් විදිහට මනස හදන එක විතරයි ආදිපත්‍යසරියාවේ කරන්න පුළුවන්.
හ්ම්.
ඒක පූර්ව භාග ප්‍රතිපදාව. ඒ වෙනුවෙන් සමතේ වඩන්න. ඒ වෙනුවෙන් භාවනා කරන්න. ඒ වෙනුවෙන් කරන්න ඔය කරන කමට අහන. හැබැයි ඒකෙන් හිතන්න එපා ඔය කරන්නේ විපස්සනා කියලා.
මට තේරෙන සාන දැන් ශාන්‍යස කියන්න හදන්නේ එතන ඔය අපි කරන ඔය කොච්චරතර දැන් මේ දැන් අපි ඉගෙන ගන්න දහමට ඒ කියන්නේ අපි සත්‍යස්පෝධි පාක්ෂික ධර්ම හෝ වේවා චතුරාර්ය සත්‍ය පංචපාදානස්කන්ධය සත් මේ ප්‍රතිසම්පාදී හැම දෙයක්ම අපි කරගෙන ගියොත් වෙන්නේ අපි අර හේතුඵල ධහමකටමයි වැටෙන්නේ. එහෙමයි නේද ස්වාමී?
හේතුඵල ධහමකට නෙවෙයි ඔතන කර්මඵලයකට වැටෙන්නේ. නාමරූපලින් පස්සේ විඤ්ඤාණයමයි වෙන්නේ කියලා අපි අපිට තියෙන ප්‍රත්‍යක්ෂකින්ද ගන්න නැත්නම් බුදුහාමුදුරුව පෙන්නපු අර්ථයක් විශ්වාස කරලාද ගන්න
ශ්‍රද්ධාවෙන්
ගන්න ශ්‍රද්ධාවෙන් එතකොට එතන පරපත්‍යක් තියෙනවද නැද්ද එහෙම බැලුවොත්
මොකද සානන්ස මට හුන්නේ
එතන වෙන කෙනෙක්ගේ උදව්වක් අපිට ගන්න වෙනවද නැද්ද පරිසෝපාදී විස්තර කරගන්න
ඔයි එහෙම තියෙනවා කියලා ශ්‍රද්ධා ජාතු
උපසම්පදෝසියක් තියෙනවා හරි 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 ඒ ඔය ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී සහ අපි ශ්‍රද්ධාව කියලා ගන්න එකේ අර්ථ දෙකක් තියෙනවා ශ්‍රද්ධානුසාරී හෝ ධම්මානුසාරී වෙච්ච කෙනා පරපත්‍ය රහිතයි ඒ කියන්නේ අර අතන පොතේ තිබ්බ ඒ වචන ටිකෙන් නෙමෙයි ගන්න තේරෙනවද නමුත් දැන් මම කියනේ උංගල බලන්න දැන් අපි පටිච්චසමුප්පාදය කියන එක මම මේකෙන් දැන් වැරදි කියන එක නෙමෙයි හොඳේ මෙතන හැංගීම ගන්න ඒ කියන්නේ දැන් අපි දැන් අර තියෙන රටාව අනුව නේද අපි හැමතිස්සෙම මානසිකාරය කරන්නේ ඕක.
ඔව් එහෙමයි.
එතකොට තේරෙනවද ඒ රටාව අපි තුලින් ප්‍රත්‍යක්ෂයක් නෙමෙයිනේ.
නැහැ.
එතකොට දැන් අපි දැන් ඔය බුදුහාමුදුරුවෝ පෙන්නපු ඔය පිළිවෙල ඇත්තම අපි මානසිකාරය කරනවා නම් අපි ඕක නුවණින් දැනගන්න ඕනේද නැද්ද?
අපි ඉතින්
අසා දැනගන්නවා කියන්නේ පටිච්ච සමුප්පාදය කියලා බුදුහාමුදුරුවෝ කොහොමද කියන්නේ නැහැ නේ බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ ධර්මයේ තමන් තුලින් දැක්කොත් පටිච්ච සමුප්පාදය හම්බ වෙනවා.
ඔව් ඒ සාන්න.
නමුත් දැන් අද අපිට ලාදී මොකද පටිච්ච සමුප්පාදය අහගෙන ධර්මයේ අපි තුලින් දකින්න අපි හදනවා. ඒක සම්පූර්ණයෙන්ම කියන්නේ වෙනම විකෘතියක් එතන
තියෙන්නේ.
මම කියවක පහද ඒකයි දැන් බුදුහාමුදුරුවෝ දැන් පටිච්චසමුප්පාදයේ ආකාර 12 වූ ඔය කියන අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත හේතුප්‍රත්‍ය කියන ආකාර හතර ගැන පෙන්වලා තියෙන්නේ පටිච්චසමුප්පාද විභංගවල. හැබැයි සූත්‍රවල ඔහොම ආකාරවලට බෙදලා මේ විදිහට බලන්න කිව්වට එතන හැමදෙස්සම දැකලා තියෙනවද කලින්ම කියන එක උඩින්ම. මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවයේ දන්න කෙනාටයි පල්ලෙහා එන්නේ කියලා දින දන.
ඔව් එහෙම දේශනාවක් තියෙනවා.
ඒක තමයි. දැන් එතකොට හොඳට බලන්න අර ගණන් හදන්න කියලා දෙනකොට ගුරුවරේ මුලින්ම කියලා දෙන්නේ තියරිය. ඒ තියරිය කියලා දුන්නට දරුවා කටපාඩම් කරගත්තොත් මිනිහට ගණන් හදන්න බෑ. එතකොට මනුස්සයා කල්පනා කරගෙන මොකද අර කටපාඩම් කරගත්ත තියරිය ගානට දදා බලනවා.
ඔව්.
හැබැයි ඉතින් අර ඒ දවස්වල ඔය දැන් ඒ ලෙවල් කරන කාලේ සමහර තියරිය ඉතින් කටපාඩම් කරලා දැම්මහමත් ඉතින් ගාන හැදෙනවා තමයි. හැබැයි ඉතින් ඒක මගේ දක්ෂතාවය නෙමෙයි.
එහෙමයි. හැමෝටම එක විදිහටම ඥාන ශක්තියක් නැහැ නේද සාවනසනේ?
නෑ මෙහෙමයි තමයි. එතන ඒක හැමෝටම එක විදිහකට ඥාන ශක්තියක් නැති බව මම පිළිගන්නවා. හැබැයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනදුරු වෙනවා නම් ඒ සෝතාපන්න කෙනාගේ ඥාන දර්ශනය සමානයි.
ඔව් ඒකයි.
එතකොට කෙනාගේ ඥාණය වෙනස් වෙන බව ඇත්ත. හැබැයි සෝතාප කියන්නේ දෘෂ්ටිය පිරිසුදු වෙනවා කියන තරම් ඥාණය හැමෝටම සමානයි. සෝතාපන්න කට්ටිය.
ඔව් ඒ කියන්නේ ඒකෙන්ද එන මා ක්‍රමයේ සමහර කාරණා විවිධ වෙන්න පුළුවන් නේද?
ඔව් ඒක තමයි ඒ මාර්ගයේ තම තමන්ට ආවේනික මාර්ගයක් නේ. ඒකයි මම කිව්වේ ඒ මාර්ගයට දෙන්න පුළුවන් කොමන් يعني ඒකට දෙන්න පුළුවන් කොමන් අප්‍රෝච් එක තමයි තමන්ගෙන් වෙන්න තියෙන අඩුපාඩු උපරිමයෙන්ම අඩු කරගෙන තමන්ගේ හිතේ තියෙන චංචල බව අඩු කරන විදිය ප්‍රතිපදාව හික්මෙන්ද. ඒකට වඩා
එහෙන්නේ සම්ම.
ඒකේ තර්කයක් නැහැ. හරිද? මම දැන් කිව්වේ ඒ පොයින්ට් එක ගැන මට තර්කයක් නැහැ. නමුත් දැන් අපේ පොයින්ට් එකනේ දැන් මේ ඒ පච්චුප්පන්නේ විපස්සනා කරනවා කියන දණින්නේ මම මේ කතා කරන්නේ.
ඔව්
ඒක ඔය විදිහට කරන්න බෑ. මම කතා කරපු එකේ ඒ ජෝනස් දෙක තේරෙනව නේද? ඒක සෙක්ෂන් දෙකක් තියෙනවා කියලා.
තේරෙනවා. අපි මොකද්ද දැන් අර ඉස්සල මහත්තයත් ඇහුවේ ඒකම දැන් මොකද්ද අපිට මමත් තේරෙන්නේ ඒකම තමයි මොකද්ද ඉතින් අපිට කරන්න තියෙන්නේ නේද?
ඒක තමයි තමන්ගේ වැරද්ද තේරුම් ගන්න විතරයි කරන්නේ.
ඔව් ඒක හරි සාමාන්‍යයි. මේ එහෙම සාමාන්‍යයෙන් දැන් අපිට දැන් කොච්චරද දැන් සක්කාය දිට්ඨිය දැන් මට මේ වැරදක් නේ කියන එක තමයි ඉස්මතු වෙන්න තියෙන. කොච්චරද දිට්ඨියක්
ඒක හැබැයි ඒක මෙහෙමයි මම. දැන් ඒක දැන් මම කිව්ව හින්දා හැමදේම වැරදක් කියලා මෙනෙහි වල වඩා නැහැ. හරිද?
නෑ නෑ ප්‍රත්‍යක්ෂ
හැමතිස්සෙම තමන් කරන එක තුල බලන්න ඕනේ.
එහෙම තමයි තමන් කරන එක තුල
හැබැයි මෙහෙමයි. ඒක තියෙනවා. මම ඒකයි කියන්නේ. මෙතන ඇත්තම මේ සම්මාදිට්ඨියට පත් වෙන්නේ කොහොමද කියලා නම් ඇත්තම මට විතර ගන්න තේරෙන්නේ ඒක මොනවත් නොකර වෙණෙහිකුත් නෙමෙයි කරලා වෙණෙහිකුත් නෙමෙයි.
හරි. සමිතන්. ඔව්.
එතකොට දැන් මෙහෙම එකක් මට කියන්න පුළුවන්. මෙතන දැන් අර මම කිව්වේ දැන් හැමදේම ඇත්තරම තමන් හොඳට බැලුවොත් ඒතන වරදකාරී බවක් හැඟෙනවා කියන එක ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සම්මා දිට්ඨිය පැත්තට වැටෙන එක. ඉතුරු එක තමයි අත්ති කියලා මතාණු වල වැටෙන එක. එතනවාද? අත්ති කියලා මතාණු වල වැටෙන්නේ මෙහෙමයි. හොඳට බලන්නකෝ මේක දැන් හොඳට බැලුවොත් මේ ලෝකය තුල අපිට තේරෙන ධර්මය මොකද්ද? මේ ඉන්න දෙයක් හරි තියෙන දෙයක් හරි මේ තියෙන ස්වභාවයෙන් විකෘති බවට පත් වෙනවා. නැත්නම් අනිත්‍ය බවට යනවා. නැත්නම් දුක්ඛ බවට යනවා. නැත්නම් අපිට ඕන විදිහට පවතින්නේ නැහැ කියලානේ අපිට තේරෙන්නේ ලෝකයේ සම්බන්ධව ගත්තාම.
එහෙසම්.
දැන් ඕක දැනගත්ත කෙනා කරන්නේ මොකද්ද? මම රළ උදාහරණයක් කිව්වොත් දරුවෙක්ව හදනවා. ඒ දරුවා ජීවත් වෙලා ඉන්නකම් ඒ දරුවව පාලනය කරගෙන ඉන්නවා. ඒ කියන්නේ එයාට එයාගෙන් ගන්න ඕන සතසතුර අපි තුලින් ලබනවා. එයා මැරුණට පස්සේ අපි දෙවනි දරුවෙක්ගේ ආසාව බලාපොරොත්තු අයින් කරගන්නේ නැහැ නේ මනසින්. තව දරුවෙක් හිරියනම් කියලා.
නැහැ.
එතකොට තේරෙනවද එයා එතන තේරුම් ගන්න තියෙන්නේ තියෙන එක විකෘති වෙනවා. හැබැයි තව එකක් අරගත්තාම මේ විකෘතිය අයින් කරගන්න පුළුවන් කියලා. හරි, ඕක තමයි කාමසුගලි ගානෝගේ පැත්ත.
පැහැදිලි.
ඒකනේ දැන් සාමාන්‍ය මිනිස්සු එක වාහනයක් යනකොට පස්සේ සල්ලි තියෙනවා නම් තව එකක් ගන්නවා. නැත්නම් අරක රිපෙයාර් කරලා හරි ආයෙ හදා ගන්නවා.
කුසන්න.
හැබැයි හොඳට හිතුවොත් මේ ලෝකයේ සම්බන්ධව තේරෙන්නේ නැද්ද මේක? මෙතන මේ තියෙන දෙයක් විකෘතියටපත් වෙනවත් විනාශයටපත් වෙනවත් නෙමේ මේ ලෝකයේ ස්වභාවය. වෙනස් වීම තුල තමයි මේ දේවල් අපිට හම්බෙන්නේ කියන එක.
ඔව්.
එතකොට එයා ඔය අර්ථයෙන් දැසුත් එයාට පේන හැම එකේම වැරද්දම හම්බෙනවා.
ඔව්.
ඉරි වැරද්ද හම්බ වෙන එක නෙමෙයි මම ඔය වැරද්ද හම්බෙනවා කියලා අදහස් කරේ. ඒක තමයි අත්තිකල මතාණියෝගේ පැත්ත. يعني කාමයේ ආදීනවයින් එකම් මේ ආනිසංසය දෙකපු කෙනා මේ පංචකාමයේ වැරද්දම තමයි දකින්නේ.
ඔව්.
හැබැයි දැන් මම ඕක පොඩ්ඩක් සියුම් කරලා පෙන්නන්න. ඔය ඔක්කොම පංචකාමයේ හරි හෝ වැරද්ද දකින මනස කියන එක කවදාවත් වැරදි කියලා කාටවත් හම්බ වෙනවද?
එහෙම හිතනකොට හම්බ වෙනත් එක පාටම හම්බ වෙන්නේ නැහැ. නමුත් හිතනකොට හම්බ වෙනවා.
නෑ ඒක තමයි. ඒ ආයි හිතනකොට හිතන එක වැරදි බව හම්බෙන්නේ
නෑ.
ඔව් ඒක හරියි. ඔතන සත්‍ය ඥානය කියන්නේ සත්‍ය අවබෝධය කියන්නේ හිතන තැනම වැරද්ද හම්බෙන්න ඕනේ. ඕක මෙනෙහි කරලා ගන්න බෑ. මං ඒකයි යෝග බලෙන්වත් විදර්ශනා කරලා ගන්න බෑ කියලා. මං කියවතන පැහැද්ද?
ඔව්.
අන්තිමට මොන සෙල්ලම් දාලා වටේ කරගුණත් අපිට ඕක අන්තිමට හිතන තැනට එනවනේ.
ඔව්.
ඒක තේරෙන්නේ නැද්ද? එතන විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියලා දර්ශන ඥානෙ එතන එන්නේ නැහැ කියලා එහෙම වුණාම.
ඔව් එන්නේ
නැහැ. ඩිට්ඨේව ඩිට්ඨ මත්තං නම් මොන හරි කරගත්තා කි. මොකද ඒක හිතලා ගන්න පුළුවන් නේ. දැක්කොත් දැක්ක පමණයි කියලා. නැත්නම් සද්දයක් ඇහුණා පමණයි කියලා. නමුත් දැන් ඇහුණා පමණයි කියනකොට සමස්ත සිතුවිලි කුට්ටියක් නේද ඒක? ඒ කියන්නේ චිත්ත ස්කන්ධයක් නේද ඒක? ඒක තේරෙනවා අපි කවදාවත් අර මං කලින් අර මාවත කතා කරද්දි කිව්වේ දැන් අපි වාඩිලා ඉන්න එකට තණ්හාව හොල්ලලවත් නැහැ කියලා. ඒ වගේ ඔය හිතන එකට අපි තණ්හාව බලෙන්වත් හොල්ලලවත් නැහැ නේද?
නැහැ. ඒක හොල්ලෙම නැහැ.
එතකොට තේරෙන්නේ නැද්ද ඇත්තටම උදයව්වේ තියෙන්නේ ඔය අපි කල්පනා කරන තර නෙමෙයි අපි කල්පනා කරන අමතක වෙන තර කියලා.
ඔව් එහෙම තමයි හිතෙන්නේ. එහෙම තමයි.
ඔය එතන එතන හොඳට හිතුවොත් තේරේ. මම අරක කිව්වේ බොරුවට නිකන් මට හිතෙන හින්දා නෙමෙයි සමත ඒ කියන්නේ කවදාවත් විදර්ශනාවක් තත්ත්ව විපස්සතිය කියන එක කරන්න බැරි වෙයි හින්දා. මොකද ඔබ කරනවා නම් තමන් කරනවා කියලා තේරෙන්නත් ඕනේ කරලා ඉවරයි කියලා තේරෙන්නත් ඕනේ කරන්නේ මෙහෙමයි කියලා තේරෙන්නත් එපයි.
ඔව්.
ඉතින් ඒ ඔක්කොම තේරෙන හිත කියන එක.
ඔක්කොම තේරෙන හිත කියලා කියන්නේ රහතන් වහන්සේගේ ස්වභාවය නේද?
ආ දැන් මේකයි කතාව. රාතුන් වහන්සේගේ ස්වභාවය කියන එකත් අපි දැන් අරන් තින්නේ ත්‍රිපිටකයෙන් බල්ලානේ.
ඔව්
ඔව්. ඒකනේ දැන් අපි එතන කම්පියා කරක තේරුම් ගන්න නැහැ. මම කියන්නේ ඒකයි මේ මොහොත බලන්න කියන එක හරියට. තේරුණාද? දැන් මම කියුව එක හොඳට තේරුණා නම් අපි දැන් විපර්ශ අපි අද අපි විදර්ශනා කරනවා කියලා අපිට තේරෙන්න ඕනේ නැද්ද?
තේරෙනෝනේ.
ආ තේරෙනවා කියන්නේ මනස කියන එක තුල තියෙන විදර්ශනාවද නැත්නම් මනස කියන එක විදර්ශනාවට ලක් කරලම නැද්ද?
මනසින් කරන දෙයක් තමයි ඒක තියෙන්නේ මනස කියන්නේ
තියෙන්නේ. නෑ ඒක තමයි. දැන් මනස කියන එක මුලාවක් කියලා හිතන්නේ කොහොමද කියන්න මට?
මනසින්ම තමයි.
ඔය එතකොට අර හිතන කෑල්ල මුලාවක් කියලා හම්බෙන්නේ නැහැ නේද?
නැහැ.
අන්න ඒක තමයි ඇත්තට මුලාව කියන්නේ.
ඔව්.
මං කියුවේ පැහැදිලිද?
පැහැදිලි.
මම විතර පොයින්ට් කරේ මේකයි. එතන මම අදහස් කරේ අපි කරන දෙයකින් අර රූප මට්ටම නැත්නම් ශබ්ද ගන්ධ රස කියන මේ භෞතික නිකන් ඕදාරික ටික නම් ගැලවෙනවා. හරිද? ඒකත් ගැලවෙනව නෙමෙයි එතන මෙන්නේ අප්‍රමුඛ වෙනවා. හැබැයි කවදාවත් චිත්ත මට්ටමින් ගැලවෙන්නේ නැහැ. චිත්තේන නියති ලෝකෝ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඔය චිත්ත කියන තැනට අහු වෙනවා කොහෙන් ගියත්. හරිද? ඒකයි ධානාංග ටික වඩාගෙන යන කට්ටියත් නිවන වගේ නේව සංඥා නා සංඥා විතරට යන්නේ. ඔන්ගේ පොයින්ට් එක
පැහැදිලි සාන තරමට.
අන්නේ ඒ පදනමෙන් තමයි මම කිව්වේ ඔය පච්චුප්පන්න කියන ධර්මතාවය විපස්සනා කරන්න කියලා බෑ. හරිද? විපස්සනාව කරනවා කියද්දි කරන එක සාධාරණීකරණය වෙලා තියෙන්නේ.
එහෙම නේද ස්වාමීන් වහන්සේ? දැන් එතකොට දැන් ඔය දැන් සත්‍යස් බෝධි පාක්ෂික ධර්මවල දැන් සප්ත බොජ්ජංග ධර්ම වඩනවා කියන්නේ ස්වාමීන් වහන්සේ වඩනවා දැන් සතිය ඒ කියන්නේ සතිය කියන එක මුල් කරගත්තු සති සම්පෝජ්ජංගය කියලා දැන් සතිය පිහිටවන්න ඕනේ බෝධි අංගයක් වෙන පිළිවෙලට නේද ස්වාමීන් වහන්සේ වෙන්නේ නැතු නැත්තම්
නෑ ඔතන සප්ත සතිස් බෝධිපාරිශික ධර්මයන් යෙදෙන්නේ මාර්ග අංග වලට නෙමෙයිද?
මාර්ග අංග වලට නේ.
තොර දැන් මේ මාර්ගාංගය කියන එක වඩලා යනවා නම් එහෙනම් බුදුහාමුදුරුව පෙන්වන්න ඕනේ නිවන කියන එක ලැබෙන්නේ මාර්ගය වැඩුවාම කියන අර්ථයෙන් නේ.
ඔව්.
මේ මොහොතේ දෙනකොට මම මේ කතා කරන්නේ දර්ශන ප්‍රහාණය කියන එක හොඳේ. දර්ශනීය ගැන ප්‍රහාණය වෙන්නේ නැතුව ඔය ඉතුරු ටිකක් කතා කරන්න බෑ. හ්ම්.
හැදෙලේ
මේ කෘත්‍ය ඥාන පුතක් ඥාන කියන කැලණේ මම මේ කියන්නේ හොඳේ සත්‍ය ඥානෙ කියන තැන සත්‍ය ඥානෙ නැතුව කෘත්‍ය පුතක් කියන එක කරන්න බෑ
බෑ
සත්‍ය ඥානයට එන විදිහෙන් නම් ඔය සත්‍ය ඥානිය උදා වෙන විදිහට බොජ්ජංග ධර්ම වඩන්න කියන එක එනවා නම් එතකොට පෙන්වන්න ඕනේ එහෙනම් මාර්ගය වඩලා නිවන් දකින්න කියලානේ හ්ම් හ්ම් මෙතන සත්‍ය ඥානිය තියෙන කෙනාට නේද බොජ්ජංග ටික
වැඩෙන්නේ ඒක තමයි එහෙම වෙන්න ඕන
අන්නේක තමයි මම කිව්වේ.
හරියට ඒ කියන්නේ හරි දැන් මෙහෙමයි දැන් අපි දැන් ඔය දැන් බොජ්ජංග පිරිතක් කියලා තියෙනවා. ඒක ඉතින් මෙහෙමයි මේ එහෙම නාර්සවන්නාස මම හිතන්නේ ඒකවල දැන් ඔය වාසය කියපු විදිහට ඒක වෙන්න ඕනේ බොජ්ජංග වැඩෙන්නේ හරියටම සත්‍ය ඥානියට ආපු කෙනා. ඒ කියන්නේ සත්‍ය ඥානියයි කියන්නේ මම හිතන්නේ සවන්නාස දැන් වචනින් කියෝ සෝතාපන්න කියන එක. ඒ කියන්නේ
ඔව් සර්ලෝ මේක තමයි. ඔව් ඒක ඇකඩමික් කියනවා ඒක තමයි. එතකොට තේරෙනවද ඔය පිරිතක් කියනකොට බලගන්න වෙන විදිහ බුදුහාඳුර කවදාවත් පහළ වෙන්නේ නැහැ පිරිත් කියලා කය සනීප කරන්න කියන තැනට
නැහැ නැහැ
එහෙම වෙනවනම් එතකොට ඒක ටිකක් දැන් තේරෙනවද ඇබ්නෝමල් කියලා ඒ කතාව හැම තිස්සේ බුදුහාඳුර බෙහෙත් දෙන්නේ සත් හටවන බව දුකට වේදානන්නේ එතකොට බව රෝගය කියන එක තුල වෙන්නේ මනස සුද්ධ වෙන එක එතකොට තේරෙනවද ඔය පිරිතකින් ඇත්තරම පොඩි බයි ප්‍රොඩක්ට් එකක් විතරයි ඒ තියෙන අර සොර රටාව වලට ඒක තියෙන ගුණේට බුදුහාමුදුරන්ගේ ධර්මරත්නයේ සංග්‍රහයේ තියෙන ගුණේ නිසා අර මානසික සැහැල්ලුව නිසා කාය සැහැල්ලුව වෙන එක. ඒක පොඩි බයි ප්‍රොඩක්ට් එකක් විතරයි පිරිත්තර තියෙන. අපි ඔය බයි ප්‍රොඩක්ට් එකනේ අපේ අර ලොකුම ප්‍රොඩක්ට් එක කියලා අපි හිතන් ඉන්නේ අද. නමුත් ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ කියන්නේ අපි චර්ය උදාහරණයක් ගත්තොත් ලංකාවේ පළවෙනියා වෙලා විභාගේ පාස් වුනොත් හැමෝගෙම සැලකිලි ලැබෙනවා කියන එක බයි ප්‍රොඩක්ට් එකක් නේද? නමුත් අපි අද දැන් හැමෝගෙම සැලකිලි ලබන පළවෙනියා වෙනම නම් ඒක මොකද්ද? ඒක කවදාවත් වෙන්නේ නැහැ කියලා තේරෙනවද?
හොසනස්ස.
අන්න එහෙම අර්ථයක් ඕකේ තියෙනවා. ඒකයි සූත්‍රයක් කියන්නේ අර මම කියද්දි කියන්නේ සූත්‍ර කියන්නේ ඉක්වේෂන් එකක් කියලා. ඔය මෙයා ඉංග්‍රීසියෙන් එන්නේ. සරලව අපිට තේරෙන ගත්තොත් ඉක්වේෂන් එක equation එක හරියට තේරිච්ච කෙනාට ඕන තරකට application එක යෙදෙනවමයි ඒකේ apply වෙනවමයි. නමුත් අපි අද කරන්නේ සූත්‍ර පිටකේ බලලා ඒ තියෙන ගණන් ටික හිතාගෙන ඒ ගණන් ටික අපි සාමාන්‍ය ජීවිතේ apply කරන්නනේ දඟලන්නේ.
හ්ම්.
ඒ හින්දා තමයි වෙන්නේ. එතකොට අපි දැන් බලෙන් apply කරනකොට තමයි අපිට ගන්න වෙන්නේ චක්කුංජ පටිච්ච රූපේ ජෝපේ චක්කු විඥානං තින්න සංගති පස්සෝ. ඔහොම කියලා හිත හිත යන වෙන්නේ එතකොට.
ඔව්.
හිතනවා කියන්නේ කොහොමද delay වෙලා හිතනවා කියන්නේ ආයි කාලට අහු වෙනවා. අතීත වර්තමාන අනාගත ඔය සමස්තයට අහු වෙනවා. සර්ලෝම රූපස්කන්ධය කියන එකට අහු වෙනවා. ඒ කියන්නේ අර තණ්හාව කියන එකේ කිමිදලා කරන්නේ ඕක.
හ්ම්.
මේ දැන් මම ආයි මම මේ පොඩ්ඩක් මේ පොයින්ට් අවුට් කරන්නේ මම මේ කියන්නේ ලෝකෙට සාපේක්ෂව යහපත් ප්‍රතිපදාවක් ගැන නෙමෙයි ඈ. ඔය විදිහට ලෝකය තුල ඉන්න එක වඩා ඉතාම හොඳයි. ඒකනේ දැන් භාවනා කරන, දැහැන් වඩන, කාමෙන් වින් වෙච්ච සියලු දෙනාම ලෝකෙට සාපේක්ෂව වටිනවා. හොඳේ. ඒක ගැන තරගයක් නැහැ. හ්ම්. ඒක නෙමෙයි මම මේ පෙන්නන්නේ ඈ. ඔය විපස්සනාව කියන දණ්ඩයි මම ඕක අදහස් කරේ.
හ්ම් හ්ම්. පැහැදිලිද? පැහැදිලි සාස මට තව පොඩි චුට්ටක් අහන්න තියෙනවා ඔබ වහන්සේ
පොඩි කප්පරයක් දෙන්න මේ එක්කෙනෙක්ගේ මේ වීඩියෝ එක ඔන්නලා තියෙන පොඩ්ඩක් ඕෆ් කරනවා හරි. නම තියන්නේ අසංක මොකක් හරි ගන්නේ.
ඔව් මොකද්ද වම් වම්ප වල නේද? කැමරා එක ඕෆ් කරගත්තා නම් හොඳයි. මේ කට්ටිය මේ ඇඩ් කරපු කට්ටිය දන්න නිසා පොඩ්ඩක් යාරට උදව් කරන්න මේ කෝල් එකක් හරි අරගෙන බැක් එන්ඩ් එකේ මේ කැමරා ඕෆ් කරගන්න.
ටියුටෝරියල්
නෑ මොකද හැමෝගෙම ඩේටා වලට ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ.
දැන් මම කිව්වේ මේ ටියුටෝරියල් එකක් හදලා දාන්න වෙනවා ස්කයිප් එකේ.
ඒක
නෑ නෑ සමහරවිට තේරුම් ගන්න අමාරුයි. අතර මේ පාවිච්චි කරපු කට්ටිය මෙන්න හැමෝ
මම පින්තූරයක් දැම්ම කොහමද ඕෆ් කරන්නේ කියලා පුළුවන් නම් බලන්න මැසේජ්.
ඔව් ඒක තමයි ඒක තමයි. ඒක දැන් මම හිතන්නේ හැමෝටම මේ වටිනා කවුරුනේ නිකන් ස්ටෙප් එකාරේ පොඩ ලියලා දැම්මන.
දැන් හයි වන් සනස ඕෆ් වුණා දැන්.
හරි. ඔව් මෙහන්න.
ඔව් ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේගේ දේශනා දෙකක් මම අහුවා මේ ශ්‍රද්ධාව ගැන. එක දෙක.
ඔව්.
ඒකෙදී දැන් ඔබ වහන්සේ දේශනා කරලා තියෙනවා ශ්‍රද්ධාව කියන්නේ අකම්පිත අකම්පිත වාසික වෙබ්සයිට් එකේ තියෙනනේ. එතකොට ඒක මම කවුදලට අහගෙන කියලා බැලුවාම හිතනකොට දැන් පංච මේ පංච ඉන්ද්‍රිය දැන් එතන බැලුවාම පංච බලය. බලයක් කියන්නේ ශ්‍රද්ධාව කියන එක මුල් කරගෙන මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය. එතකොට මම හිතුවා එතකොට දැන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන හරි බලවත් කරගත්තාම තමයි ඒක බලයක් වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ
ඔය
එතකොට ඒක පොඩ්ඩක් මට මම ඒකෙන් බැලුවා ගොඩක් අහුවා.
එතන පොයින්ට් එක මෙහෙමයි. දැන් උතන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල කතා කරන සද්ධා කියන කොටස කතා කරලා තේරුම කියන්නේ කතා කරන එකෙන් අපිට අහුවෙන්නේ නැහැ මේ ධර්මතාවය. මොකද ඒක වැඩෙන ධර්මයක්. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ බොජ්ජංග ධර්ම වැඩෙන එක. ඒක වැඩෙන්නේ නුවණත් එක්ක. ඔය මාම කතා කරන්නේ අර මේ ප්‍රතිපදාවට නැත්නම් සත්‍ය අවබෝධයේ පිනිස උපනිෂය වෙන සත්‍ය අවබෝධයේ කරපු කෙනෙක් උපනිෂය වෙන එක නෙමෙයි සත්‍ය අවබෝධ කරන් උපනිෂය වෙන ශ්‍රද්ධාව ගැන යහන්නේ. ඔතන තියෙන්නේ අචර ශ්‍රද්ධාව නෙමෙයි චල ශ්‍රද්ධාව. ඒ කියන්නේ අමූලික ශ්‍රද්ධාව තමයි ඔතන
හැදෙන්නේ.
එතකොට දැන් මම මෙහෙම නිකන් සරල උදාහරණයක් ගන්න. මෙතන දැන් අපිට මම නිකන් සරලම උදාහරණයක් මම ගහන්නම්කො. දැන් මම මාවට අප්‍රෝච් කළා මේ ලෝකයේ බුදුහාමුදුරුවෝ කියන එක නම් මේ ඇත්තම හරිය එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ දුක නැති කරන්න මේ ලෝකෙම දුකයි. ඒක ඇත්තම හරියන එකක් නෙමෙයි මාමේ. මට තියෙනවා එක දර්ශනයක්. ඒකෙන් මේ සදාකාලික සැපයක් තියෙන ස්වර්ගයට යන්න පුළුවන්.
ඔව්.
මං කියන්නේ මාම ජෙනුයින් මට උත්තර දෙන්නකෝ. මාමට මං එහෙම අප්‍රෝච් එකක් කළොත් මාම මගේ මම කියන දර්ශනයට එකඟ වෙනවද නැද්ද?
ඔව් ඉතින් ගොඩින් බල්ලා එක මොකද හරි
නෑ මම කියන්නේ එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. දැන් පොඩි කාලේ නම් Tamanට තේරිච්ච දේවල් එක මම මේ අප්‍රෝච් කරපු එකට එකඟ වෙනවද?
වෙන්න පුළුවන්.
නෑ ඒක තමයි. ඇත්තටම මම
කියන්නේ
හරි. නෑ මම කියන්නේ ජනවිතේ හරි.
ඔව්.
හැබැයි මම මට එතන පොඩ්ඩක් අර උල්ප ගන්න ඕනේ ඒක නෙමෙයි. ඒ කියන්නේ දැන් අපිට දැන් මම ඕගණියන් ඔය අපේ ලොකු හඳුරුත් ඉන්නවනේ. ඩිස්කෂන් එකේ ලොකු හඳුරුන් සාකි. අපි එකතරක් ඔය කට්ටකඩුව එකක් කරනකොට මම ওই කතාව හෙන්නෙන් ඇදලා ඒ හිරමු නන්දලා මාමට කිව්වම ඒගොල්ලෝ එක හෙලා මට කිව්වා අපි කොහොම කිව්වත් හාමුදුරනේ ඔය ඒ වගේ එකක් නම් පිළිගන්නේ නැහැ කියලා. හොඳේ. ඒකේ මම එතන අදහස් කරන්න ඕනේ මට අදහස තේරෙනවද අපිට දැන් අපි පොඩි කාලේ නම්ම හුරු වෙච්ච මේ ධර්මය අපිට කොහෙන් කොහෙන් හරි අහගත්ත නිසා අපිට නිකන් අනුමානට හරි තේරලා දෙනවනේ පෙරලොවක් තියෙන බව.
මං කිව්වේ දැන් අර පුළුවන් කියලා එකට යන්න එහෙම දෙයක් දන්නේ නැති කෙනෙකුට ඒ වගේ දෙයක් අහලා නැති කෙනෙකුට පුංචි කාලේ ඉඳලම අපි ප්‍රමසහතකින් බුද්ධ ආගමේනේ. එතකොට දැන් ඒකට අපි දන්නේ නැහැ. පොඩි කාලේ ඉඳලා ඉරිදස් කෝල් කියලා මුන්නා චුට්ටක් කියනගෙන තමයි දැන් මේ පොඩ්ඩ ඉගෙන ගන්න මේ ධර්මය හැල. එතකොට සාමාන්‍යයෙන් ඒ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉන්න කෙනාට ලොකු විශ්වාසයක් තියෙනවා. හැබැයි අවබෝධයක් නැති වුණත් එහෙම බුදුයන්වහන්සේ කියලා ශ්‍රද්ධාව පිළිරුවට ශ්‍රද්ධාව. නමුත් අරම දැන් මෝරනකොට ඔක දෙපැත්තට යන්න පුළුවන් කියන එකයි මම කියන්නේ. දැන් ඒගොල්ලන්ට කිසිම මේක නැත්නම් නමුත් මම කිව්වේ ඒක අර එහෙම දෙයක් නැති කෙනෙකුට අර වගේ දෙයක් හිතනවා කියලා.
ඔව් ඒක ඉතින් ඒක ඇත්තම සාධාරණයි. අද ලෝකෙන් ගත්තොත් බෞද්ධ කියන කොටස නිකන් දසම ගානක්වත් නැහැ නේ ඇත්තටම බැලුවොත්. වැඩිපුරම ඉන්නේ අනිත් පැත්තකනේ. ඉතින් මම ඊතර පෙන්වන්න ගියේ අර ඔය අචල ශ්‍රද්ධාව සහ චල ශ්‍රද්ධාව කියන එකේ අර්ථය පෙන්ව ගන්න පුළුවන් ලස්සන දනක්. දැන් එතකොට අපිට බලෙන්වත් අපි වෙන මිත්‍යා දෘෂ්ටියකට එහෙම අපි දන්න මට්ටමේ පරාසයකට යන්නෙම නැහැනේ.
නැහැ.
තේරුණාද? අපි ඇත්තම මිත්‍යා දෘෂ්ටියකට ඇවිල්ලා තියෙනවා නම් ඇවිල්ලා තින්නේ මේ බුද්ධ ධර්මයේම යම් යම් තැන් වරද්දවලා අරගෙන.
හ්ම්.
එතකොට මෙහෙම මම තේරුම් ගන්න එකක් කියනවා. කුඩුකාරයෝ ගොඩේ වැරදි කරනවට වඩා උපාසකයෝ උපාසකයෝ ඉන්න තැනක වැරදි කරන එක හොඳයිද නරකයිද වැරදි කරන කෙනාට?
උපාසකයෝ ඉන්න තැනක වැරදි කරොත් හොඳ නෑ නේද?
අනේ මෙතන දැන් ඕදාරිකව ගන්න එපා. එහෙම නෙමෙයි. හොඳ බලන්න මේක. කුඩුකාරයෝ ගොඩේ වැරදි කළොත් කවදාවත් කුඩුකාරයෝ කියන්නේ ඔබ කරන්නේ වැරදක් මෙහෙම හැදෙන්න පුළුවන් කියලා.
ආ නේ එතන ලියමක් එන්නේ.
ඔව්. හැබැයි සත්පුරුෂයෝ ගොඩේ කෙනෙක් වැරද්දක් කරනවා නම් සත්පුරුෂයෝ කටක් දාලා කියලා දෙනවා මෙතන මෙහෙම වැරද්දක් තියෙනවා කියලා.
ඔව්.
එනවා. ඒ වගේ අපිට නිකන් මම අර හැමදාගෙන අපිට නිකන් ඉපදෙනකොටම ලැබිච්ච දෑවැද්ද තමයි බුදුහාමුදුරුවෝ කෙනෙක් පහළ වෙච්ච කාලෙක බුදුහාමුදුරුවන්ගේ ශාසනය අනුගමනය කරන මං කියන්නේ නමට හරි අනුගමනය කරන තරක ඉපදෙන්න ලැබිච්ච එක.
ඒක ඔව්
භාග්‍ය. හරි. ඒ භාග්‍ය නිසාම අපි අර අනිත් වැඩක් ඉන අපිට අදාළ නැති අමුතුවෙන් අර මනස කුරුවල් කරගන්න ඕනේ නැති තැන් වලට තියෙන මේ එක්ස්පෝෂර් එක අපේ නිකම්ම නැහැනේ දැන්. ඒ හින්දා අපි කුරුවල් නැහැ. හරිද? හැබැයි දැන් අපිට ඇවිල්ලා දින කුරුවල් ගතිය අපිට ඇවිල්ලා දින කුරුවල් ගතිය මේ 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 يعني මේ විෂය තුලමනේ.
ඔව්.
එතකොට ඒක පොඩක් ඔඩියෝ එක ඕක් කරනන් හරි මේ වෙන කට්ටිය උනලා දිනනවා. හරි මම කියමින් ආවේ දැන් අපිට අද මොන හරි අවුලක් වෙලා තියෙනවා නම් අවුල් වෙලා තින්නේ අපි දැන් අහගත්ත ධර්මයේ කැලේ වලින්මනේ.
ඔව් සාමයන්.
එතකොට ලේසි සුද්ධ කරලා දෙන්න ඇත්තරම. බලන්න. සමහරතංගලි තමන්ගේ තමන් එක හරියට හිතන්නේ නැත්නම් ඇත්තරම අමාරු වෙන්න පුළුවන්. හැබැයි අනිත් ඒවා වඩා ටිකක් ලේසි කියලායි මට හිතෙන්නේ. කෙනෙක් ධර්මයේ හොයලා. බලන්න. ඔන්න ඕක තමයි වැඩි කරගන්න තියෙන්නේ තමන් ශ්‍රද්ධාව කියන අර්ථයෙන්. බලන්න. එතකොට තමන් තව ධර්මයේ හොයන්න තමන්ට තේරුම් යනවා මම මේ දරන් හිටපුකට වඩා තව තියෙනවා මේක කියලා. ඒ නිසාම යාට තමන්ගේ කලින් පොඩ්ඩක් හරි හෙලවෙන මනසක් තිබ්බනම් මේක හරිද දන්නෙත් නෑ කියලා අරක හොයන්න හොයන්න වැරද්ද හම්බෙනකොට තමන්ගේ විශ්වාසය තව තව වෙනවා මේක හොයන්න ඕනේ කියලා.
ඔව්.
පැහැල්ල. අන්න ඒක තමයි ඇත්තරම අර ඒ කියන්නේ ධර්මදේශනා වලින් ධර්ම සාකච්ඡා වලින් ජාතක කතාවක් අහන එකෙන් පිරිස් අධ්‍යයනා කරන එකෙන් ඔය එක එක විදිහට අපි අද කතා කරන ධර්මයට අදාළ එක එක පරයයන්ගෙන් මිනිස්සුන්ට ලොකු ස්වාමීන් වහන්සේලා හරි දේශකයන් වහන්සේලා හරි කරන්න හදන්නේ ඔය තියෙන මූලික අර හෙලවෙන ශ්‍රද්ධාවේ හෙලවෙනකම අඩු කරන එක. ඒක හෙලවෙනකම අඩු වෙන්න යා වෙන පැත්තකට යන දින ප්‍රවණතාව අඩු වෙනවනේ. ඒ කියන්නේ දැන් දැන් මාමට යම් තැනක විශ්වාසයක් තිබ්බොත් ඒ විශ්වාසය ප්‍රමුඛ කරගෙන අනිත් සමස්තයම ගොඩනගා ගන්නනේ.
එහෙසම්.
හැබැයි මේ මූලික විශ්වාසය පළුදු වුණොත් ආයි එයා කොච්චර ඇතුමක් පිළිගන්නේ නැතේනි.
නැහැ ස්වාමීනි.
අන්න හරි. එතකොට දැන් මම ඒකයි කියුවේ දැන් අපිට කොහොම හරි මේ ශාසනය කෙරෙහි යම් කිසි විශ්වාසයක් ඇවිල්ලා තියෙනවනේ අද.
ඔව්.
ඒ විශ්වාසය තමයි ඇත්තම ශ්‍රද්ධාව කියන්නේ.
පැහැදිලිද?
ඒ ශ්‍රද්ධාව වැඩි වෙන්න නම් ඇත්තම ඉතින් තමන් සාසනේ තව හොයන්න
ඕනේ.
නැත්තම් මොකද කරන්නද වෙන්නේ? දැන් අපි දරන් ඉන්න විශ්වාසය කුඩු වෙන විදියට තව කෙනෙක් කතා කළොත් අපේ හිත නිකම්ම හෙල වෙනවා. එතනට නොයන්න නම් අපි අපේ විශ්වාසය තුල තියෙන සත්‍ය සහ බොරුව කෙනෙක් හොයාගෙන තව ඉස්සරහට යන්න බෑ නේද? අන්න එහෙම වුණොත් තමයි සද්ධා වීර සසමාධි ප්‍රඥා කියන එක ඉන්ද්‍රිය ධර්ම වෙලා බල ධර්ම වෙලා බොජ්ජංග වෙලා කෙරවලටම ගේන්නේ. තේරුණාද? ඒ වෙනුවෙන් කළ යුතු සියල්ල කරන්න.
හොඳයි.
පැහැදිලිද කියලා මම හිතනවා.
ඔව්. ඔව් පැහැදිලිව සානස්. බොහොම පින් සානස්. ගොඩාක් පින්. එහෙනම් අපි කල්යාණ මිත්‍ර ඉද දෙන්න අහම් සත්‍යවත් කරන්නේ. සාදු.
දෙවන සරණයි ස්වාමීන් වහන්සේ මත අවසරයි මම මේ ප්‍රශ්නයක් අහන්න මම ඒක දිගට කියන්න වෙනවා මට.
කමන්නේ කමන්නේ වෙලා වුණ තුනක් දිනවා කියන්න.
පංච උපාදානස්කන්ධේ මම ඉස්සර වෙලා පැහැදිලි කරන්නේ මම දන්න තරම.
එහෙමයි.
කියන්නේ මම දන්න ටික දන්නේ මාළුන්කේ පුත්තු සූත්‍රය බතකොටු දෙක්ක සාරිපුත් මහ රහතන් වහන්සේ කොට්ටිත මහ රහතන් වහන්සේ කියපු ටිකයි.
එහෙමයි.
නන්ද කෝවාද සූත්‍රයේ තියෙන ටිකයි ওই ටික අරගෙන මම මගේ මගේ දැනීම හදාගෙන තියෙන්නේ මෙන්න මේ ටික ටිකක් හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා විබ නිරුච්චති කියනවා. එතකොට ඔය ටික මම කරගෙන දැන් මම ආපහු යනවා මේ පංච උපාදානස්කන්ධයටම. වසන්ත මහත්තයාද කොහෙද කතා කරේ කලින් මම හිතන්නේ. එතකොට මට හිතෙනවා එතන මටත් අවශ්‍ය මම කියන්න ගියපු අහන්න ගියපු එකක් තියෙනවා. එතකොට නන්දකෝවාද සූත්‍රයේ පෙන්නනවා මේ හේතුපත්‍ය සම්පූර්ණ ඒ කියන්නේ පහනක් දැල්ලත් නෑ දැල්ලයි තෙලුයි
තිරයයි
කියන තැන ආලෝකය තියෙනවා. එතකොට ඒ තුන හේතුව ආලෝකය තමයි ඵලය.
එහෙමයි.
එතකොට පංච උපාදානස්කන්ධයේ ඒක එහෙමම වෙනවා නම් එතකොට පහන දිගටම දැල්වෙනවා. ඒ දැල්වෙන පහන දැල්වෙනකම් ආලෝකය තියෙනවා. ඒ ආලෝකය අඩු වැඩි වෙන බවක් දැනීමක් නැහැ. එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධ පෙළක්. මේක මම දාගෙන තියෙනවා. දැන් මට ගඟ ගලනවා පේනකොට ඒ ගඟ ගලන්නේ මගේ ඇස ඒ විඥාන ඒ වනිසා මහපාර පේනවා නම් වාහනයක් යනවා පේනවා නම් ඒ සේරම එතකොට මම ඇවිදිනවා නම් එහෙම නැත්නම් මම ජීවත් වෙන්නේ හේතුඵල මත කියන එක මම දැකගෙන නැති වෙන්න පුළුවන් දැනගෙන තියෙන එක. ඔබ වහන්සේ මම මේ ඔබ වහන්සේගේ වැරද්දක් කියනවා නෙමෙයි මම කියන්නේ.
නෑ නෑ. වැරද්ද තුන කෙලින්ම කියලා දාන්න ඒක පස්සේ නෑ.
ඔබ වහන්සේ කියපු දෙයක් මට වැටහිලා නෑ හරියට.
එහෙමයි.
එතකොට මම තේරුම් ගන්න දැන් ඔබ වහන්සේ එකක් තමයි කිව්වා මේ ඇස නිරෝධ වෙන්නේ නැහැ කියන එක. නිරෝධ වෙන්න බෑ. එහෙමනම් අපි මැරුණාම අනිජාතියට ඇස නැතුව උපදින්න පුළුවන් කියලා. මේක මත් වැටහෙන්නේ නැහැ. හේතුව මේකයි. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. හැම එක අනිත්‍යක සම්බන්තන් නිරෝධ ධම්ම. හැම ධර්මයක්ම නිරෝධ වෙනවාමයි. ඒ කියන්නේ හතක එහෙම තියෙන එකක් නම් මට පුළුවන් කමක් නැහැ. ඒකේ හත ගැනීමත් නිරෝධයක් දැක ගන්න බැරි වෙනවා.
මොකක් වුණොත් හට ගැනීම නිරෝධය දැක ගන්න බැරි වෙන්නේ මොකක් වුණොත්?
එහෙම දැන් ඇස නැති වෙන්නම නැත්තම්.
ඔව්.
ඇස කන නාසය දිව කයම නැති වෙන්නේ නැත්තම් නිරෝධ වෙන්නේ නැත්තම් එතන නිරෝධයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පාඩේ තියෙන්නේ සම්බන්තන් නිරෝධම නිරෝධ නොවන ධර්මයක් නැති බවනේ කියන්නේ.
එහෙමයි.
එතකොට මම ඒක දන්නවා දැකගෙන නැති වුණාට. එතකොට බෝහන්සේ කියන එක මට හරියට වැටහිලා නැති වෙන්න ඕන.
එහෙමයි.
එතකොට ඒ ටික මේ කොහොමද ස්වාමීන් වහන්සේ පටහලා දෙන්නේ?
එහෙමයි. දැන් මෙතන දැන් අර නැන්ද කියවට මම කියන්නේ 100 කෝටි ගාණකින් ගයි හොඳේ සම්බන්ධ නිරෝධම් මන්දී තමයි. හැබැයි දැන් නැන්ද සම්බන්ධ කරපු දෙක ඇත්තරම يعني මම එදා පෙන්වපු පොඩ්ඩක් يعني විකෘති අදහසකට එතන සම්බන්ධුනේ කියලා මට හිතුනේ. මම පැහැදිලි කරලා දෙන්නම්. හැබැයි මම මෙහෙමයක් අහනවා අර හේතුඵල සම්බන්ධයක් නැන්ද කිව්වේ. ඒක මෙහෙම මං කියනවා. මේ ඉන්නෝනේ නැන්ද ඉන්නෝනේ ඉන්නකේ.
ඉන්නවා.
මම මෙහෙමයක් අහන්නම්කෝ දැන්. දැන් අපි ගමු හරි පහනයි අර නැන්ද කියපුවා ගන්නකෝ. පහනයි තෙලුයි තිරෙයි පහනයි කියන හේතු නිසා නේද දැල්ල කියන ඵලය හැදිවෙන්නේ. හේතුඵල දහන
ඔක්කේ කියන ආලෝකය.
ඔව් ආලෝකය. ඒ කියන්නේ දැල්ලනේ.
අහහ්.
ඒ කියන්නේ ඒ කියන්නේ දැල්ල කියලා මම අදහස් කරේ ආලෝකයම තමයි හරි. ඒ කියන්නේ දැන් හේතු වෙන ඒ කියන්නේ හේතු තුන එකතු වුණාම අපිට හම්බෙන ප්‍රොඩක්ට් එකනේ දැල්ල. ඒ කියන්නේ අන්තිමට එන මේ ආලෝකය කියන එක. හරි දැන් ඔන්න ඔතන හොඳට බලන්න. හරියට හේතුඵල දහම හම්බ වෙනවා නම් මං කියන එක හොඳට බලන්න ඕනේ. හේතුඵල දහම හරියට හම්බ වෙනවා නම් එයාට අහුවෙන්න ඕනේ කොහොමද? පහන් වැටියයි තෙලුයි තිරෙයි නිසා ආලෝකය හටගන්න බව නේද?
එහෙමයි. එහෙමයි.
ඒක හරිනේද? ඒක ක්ලියර් නේද?
ඒක හොඳටම ක්ලියර්.
හරි. දැන් මම කියන එකට උත්තරය දෙන්න එහෙම.
හරි.
දැන් නැන්දා ඉන්නේ කළුවරේ. හරි.
හරි. හරි.
මම ඇවිල්ලා මම ලයිට් එලියක් ඒ කියන්නේ දැන් නැන්දා දන්නේ නැහැ මම ළඟට ආව බව. හරිද?
එහෙමයි.
මම නැන්දට මාව පේන්න සලස්වනවා.
හරි.
හරි. මම පේන්න සලස්වනකොට නැන්දට පේනවා මේ හාමුදුරු අතේ තියන් ඉන්නේ පහනක්නේ. මේ පහන එළිය නිසානේ මට පෙවුනේ කියලා. හාමුදුරංගෝ පෙවුනේ මේ පහන එළිය නිසා කියලා.
හ්ම්.
කාරණා පැහැල්ල.
හරි.
ඒකම මතඩයක් යනනම් කළුවර කාමරයක ඉන්නවා. හරිද? ඒ කියන්නේ ඉපදෙනකොටම කළුවර කාමරයක ඉන්නවා කියන්නකෝ.
එහෙමයි.
හරිද? මට කියන්න මේක හිතලා අර ඒ මං කියන්නේ නැන්දගෙම උත්තරේ ගන්න පුළුවන් හින්දා මම ප්‍රශ්න අහන්නේ කළුවර කාමරයක ඉඳ හිටියාම මෙතන ලයිට් එකක් තියෙනවා කියලා නැන්දට යම් දවසක තේරුම් ගන්න නම් දැන් කාමරේ කළුවරයි හරිද?
එහෙමයි.
අවදාවත් ලයිට් එළිය දැකලා නැහැ. ලයිට් එකක් දැකලා නැහැ. හරිද? ලයිට් එළිය නෙමෙයි ලයිට් එකක් දැකලා නැහැ.
ඔකේ.
මම අහන්නේ මේ කාමරේ මෙතනයි ලයිට් එක තියෙන්නේ කියලා නැන්ද බය නැතුව කියන්න නම් ප්‍රත්‍යක්ෂයෙන් මොකද්ද මුලින්ම පේන්න ඕනේ?
මම ප්‍රශ්නේ වැටුණා දැන හේතු ටික මට දකින්න බෑනේ.
නෑ නෑ ඒකයි මම කියන්න කරන්නේ එහෙමයි. මේක සම්පූර්ණයෙන් අර ඇකඩමික් ඒ කියන්නේ අපේ තියෙන අර අපි කතා කරපු ඔක්කොම පරයයි අමතක කරලා නිකන් උදාහරණයක් විතරක් බලන්න.
හා. ආලෝකයේ තපිනවන්නේ මම. මට යමක් කරුවලේ කරුවට තිබුණු තැන දැන් ආලෝකයක් තියෙනවා.
අන්න හරි. එතකොට එතන ලස්සනට තේරෙනව නේද? ආලෝකය වැටුනහම ආලෝකයේ උපනිෂ්ඨයෙන් තමයි ආලෝකයේ ආපු තැන අපිට කියන්න වෙන්නේ කියලා.
හරි.
ඒ කියන්නේ පහනට ආවොත් පහනේ ආලෝකය තුලින් නේද මේක පහන මේක වැටිය මේක තෙල් කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ.
එහෙම වෙන්න පුළුවන් නමුත් අපිට හේතු ටික දිහා නොබල ආලෝකයෙන් වැඩ ගන්න පුළුවන් නේද?
ඒක තමයි මම අහන්නේ. දැන් ආලෝකය කියන එක අපිට හම්බ වුණාම නේද ආලෝකයේ ජනිත වෙච්ච දේවල් මේකයි කියලා අපිට අද නිර්වචනය වෙන්නේ.
එහෙමයි. හරියටම
මම ඕනනම් ඔකට සරල උදාහරණයක් නම් පංචස්කන්ධෙන්න අද අපි පෙරේදා කතා කළේ අපි ඇහැයි රූපයයි කියන එක නිර්වචනය කරගන්නේ ඇහැයි රූපයයි පිරිසිඳ දැකලාද නැත්නම් පෙනීම කියන ඵලය තුලින් හේතු ටික කියන එකක්ද කියන්නේ?
ඒක හරි. පෙනීම කියන ඵලය තුලින්.
එතකොට මම අහන එක බලන්න කර්මඵල වාදය විස්තර වෙනකොට ඕකේ පෙන්වන්නේ තමන් දන්න දෙයක් වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ ස්වභාවයක් නේ. මං අර එදා කිව්වේ කිරිතේ එකක් හදන එක.
ඔව් එහෙමයි.
එතකොට එතන තේරෙන්නද නන්දර දැන් ඔය අපි කියන හේතුඵල වාදයයි කර්මඵල වාදයයි සමාන වෙලා තින්නේ කියලා.
දැන් ඔතනින් ගොබහට කියන්නේ අර පහන යම් කෙසේනේ දල්වපු බව.
නෑ 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 මම කියන්නේ මේකයි. බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහට හේතුඵල දහම දකිනවා නම් අපි දකින්න ඕනේ කොහොමද? පහනයි තිරෙයි තෙලුයි නිසා දැල් ඇති වෙන බවනි.
එහෙමයි.
හරිද? එතන පොයින්ට් එක හරිනේ. නමුත් අපි අද පහනයි දැල්ලයි තිරෙයි ගැන කතා කරන්නේ දැල්ල තුලින් බල්ලා නේද?
ආහා. එහෙමයි එහෙමයි.
එතකොට එතන අපි කතා කරන්නේ හේතුඵල වාදයද ඵලය ඇත්ත කරලා ඒක තුලින් හේතු කියන එකද?
ඵලය ඇත්ත කරගෙන හේතු තුලින් කරන එක තමයි අපි කරන්නේ. එතන මම දකින්නේ ලෝකය අපි ජීවත් ලෝකය හැදිලා ලෝකයේ පවතින ආකාරය
පංච උපාදාන දැන් අතර ගන්නකෝ. දැන් ආයි ගන්නකෝනේ අපිට දැන් මට එතන පොඩ්ඩක් පොයින්ට් කරගන්න ඕනේ මේක. දැන් අපි අද කරන්නේ ඵලය කියන්නේ ආලෝකය ඇත්ත කරලා නේද ඒකට අදාළ පහන් ගැන කතා කරන්නේ. තිර තෙල් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ දැන් මම ඉස්සෙල්ලා කියන්නේ දැන් අපි ආලෝකය තුලින් නේද පහනයි තිරයි තෙලුයි ගැන කතා කරන්නේ අද?
ඒ පහනේ ආලෝකය තනි කරගත්තොත් එහෙම තමයි.
ඔව් මගේ උදාහරණ.
ඔව් හරි. එහෙමයි.
නමුත් දැන් බුදුහාමුදුරුවෝ උදාහරණේ පෙන්වන්නෙම පහනයි තිරයි තිරයයි තෙලුයි නිසා පහන් දැල්ල හම්බෙන්න ඕන මිසක පටිසමුපාදය තුල පහන ආලෝකය තුලින් පහනයි තිරයයි තෙලුයි හැම වෙනවා කියන එක නෙමෙයි නේද?
නෑ නෑ.
ඒකෝ තේනවද අපිට බලෙන්වත් හිතලා ගන්න බෑ නේද? එහෙනම් අපි ඉන්න අත්දැකීම් මට්ටම තුල අපි පටිසමුප්පාදේ නැත්නම් හේතුඵල ධර්මක ඉන්නවා කියලා.
එතන මත්ත මගේ වැරද්ද පෙන්වන්න ස්වාමීන් වහන්සේ.
ඒක නේද? දැන් අර නැන්ද එතන අර කතා කරද්දී ලස්සනට පොයින්ට් එකක් කිව්වේ දැන් මට මේක නොතේරුණත් හේතුඵල ක්‍රියාකාරීත්වයක තමයි මේක පවතින්නේ කියලා.
එහෙමයි.
දැන් නොතේරෙනවා කියලා අහුවෙන්නේ තේරෙන බවට සාපේක්ෂවනේ.
එහෙමයි.
ඒතකොට තේරෙන බව පවතින්නේ දන්න දෙයක් තේරුම් ගන්න හෝ තේරුම් ගන්න බැහැ කියන අර්ථයෙන් නේද? ඒ කියන්නේ මෙහෙම ගන්නකො මට අරක තේරෙන්නේ නැහැ කියදී මම කලින්ම දන්නව නේද අරකක් තියෙනවා ඒක මට තේරෙන්නේ නැහැ කියලා.
සංගවිච්ඡ දෙයක් තියෙනවා මට වැටහෙන්නේ නැති කියන එක තමයි.
ඒ කියන්නේ නැහැ මෙහෙමයි. දැන් මාළුක්කම් කිය පොත සූත්‍රයෙන් මම කියන්නම් ඕන ප්‍රශ්නයක්. මාළුක්කම් කිය හාමුදුරන්ට බුදුහාමුදුරුන් අහනවනේ බුදුහාමුදුරු කියනවා නේද මෙතුවක් කල් නොදැක්ක නොවාසපු නොවිඳපු නොසිතපු දෙයකට සඳරාගේ ඇති වෙනවද මාළුක්කම් කිය කියලා අහනවනේ.
එහෙමයි.
එතකොට දැන් අපිට දෙන උත්තරේ මොකද්ද? දැන් මම ඇහුවොත් නැන්ද මෙතුවක් කල් නොදැක්ක නොවාසපු නොවිඳපු දෙයකට සඳරාගේ තියනවද කියලා. මම ඔකට ටිකක් සරල කරලා අහන්න. සඳරා කතාව අයින් කරලා මෙතුවක් කාලෙකට නොදැක්ක නොහිතපු නොවින්දපු නොසිතපු දෙයක් විස්තර කරන්න කිව්වොත් මොකද නන්දගේ උත්තරේ?
කරන්න බෑනේ.
අන්න හරි. දැන් ඔය ඔතන බලන්ද ඔය ඇත්තටම මම අහපු ප්‍රශ්නෙට නැන්ද උත්තරයක් දුන්නාම ඒ උත්තරේ හොඳට බලන්න අරගෙන ඔය කියන්නේ මම නොදැක්ක නොසිතපු නොවින්දපු දේ මට විස්තර කරන්න බෑ කියලානේ කිව්වේ.
සම්පූර්ණයෙන්ම. එහෙමයි.
එතකොට තේරෙනද හොඳට මේක ඇතුළට බහලා බැලුවොත් ඔය නොදැක්ක නොසිතපු නොවසපු දේ විස්තර කරා කියලා දැන් ඔය වචන වලින්.
අහහ.
මම කිව්වේ පහදද? මම හැව්වේ නොදැක්ක නොහිතපු නොවසපු දෙයක් විස්තර කරන්න කියලා. අපිට අග්ගාල කියනෝනේ මට ඒක විස්තර කරන්න බෑ කියලා.
එහෙමයි එහෙමයි.
එතකොට තේරෙන්නේ නැද්ද මට ඒක විස්තර කරන්න බෑ කියද්දිම මම නොදන්න දේ ගැන විස්තර කරා කියලා.
ඒ කියන්නේ මේ පහන ගැන කතා කරපු එකද?
නෑ නෑ මම දැන් මේ එක දැන් ඒ උදාහරණේ තව එකකට ආවා. ඒ කියන්නේ දැන් මට ඒක විස්තර කරන්න බෑ කියද්දි ඒ උත්තරය ගන්නකො මට එහෙම එකක් විස්තර කරන්න බෑ. ඒකේ උත්තරේ එතකොට අපි අපි කලින් මෙතන දන්නව නේද එහෙම දෙයක් පවතිනවා ඒකේ විස්තරේ මම දන්නේ නැහැ කියන එක.
හා
හා ඒතරේ එහෙම දෙයක් පවතිනවා කියන තැනින් අර නොදකපු දේ යා දැනගෙන ඉන්නේ කියලා.
හා එහෙම ඒ පවතින තැනින් එහෙම කියනවා නම් ඔව් දැනගෙන ඉන්නේ කියන එක එනවා තමයි. ඒක වැරදි.
ඔව් ඒ වගේ නෙමේද අපි දැන් පටිසමුපාදේ කියලා අර්ථ අරන් තියෙන එක. බුදුහාමුදුරුව කියන්නේ පහනයි තිලු තෙලුයි තිරෙයි නිසා පහන්නාලෝකය හම්බ වෙන්න ඕන බව. හරිද? හැබැයි අපි අද පහනයි තිරයයි තෙලුයි නිර්වචනය කරගන්නේ පහන්නාලෝකය තුලින්. එතකොට පහන්නාලෝකය තුලින් ඒක විස්තර කරගන්න නම් අපිට කලින්ම අර්ථයක් තියෙනව නේද? කලින් ඉඳන් පහනුයි තිරයි තෙලුයි තියෙන්න ඕනේ කියලා.
නිතර දැන් මම ඔතනින් වෙන විදියකට උත්තර දෙන්නම් ස්වාමීනි. ඒ කියන්නේ දැන් ඔතන තියෙන උදාහරණයක්. එතකොට මෙතනින් මම දකින්නේ මම වතහගෙන ඉන්නේ අර තුනෙන් එකක් හරි නැත්තම් ආලෝකේ නැහැ. මොකද ඒ
කලය පොයින්ට් එක හරි. මම එතන අදහස් ඔව් නැන්ද කියන පොයින්ට් එක හරි නැන්ද. ඒක ගැන මගේ තර්කයක් නැහැ. හැබැයි ඔය ඔතන ඕක ක්ලියර් කරගන්න තන තමයි මම මේ කිව්වේ. දැන් නැන්ද කතා කරන පොයින්ට් එක හරියි. ඒ කියන්නේ දැන් මේ ලෞකික උදාහරණය තුල අපි ඵලයක් දන්නවා හේතු ටිකක් කියලා අපි දන්නවනේ ටිකක්.
එහෙමයි.
නමුත් මම අහන්නේ මම ඒක අර කලලුවර කාමරේ කතාව කිව්වේ. හරිද? මම කියන්නේ අපේ ජීවිතය තුල අපි මේ නිර්වචනය කරගන්න හේතු ටික අපි නිර්වචනය කරගන්නේ හේතු පැත්තෙන් බලලාද නැත්නම් ඵලය තුලින් හේතු ටික දැකලාද?
ඵලය තුලින් බලලා තමයි. මොකද අපිට
එතකොට හොඳට මම කියන එක බලන්න ඵලය තුලින් හේතු ටික දකින්න පුළුවන් එකක් කියන්න කියන එකද හේතුඵල ධර්ම කියන්නේ?
නෑ. ඵලය තුලින් හේතු දකින්න බෑනේ.
එතකොට දැන් අපි කරන්නේ එහෙම එකක් නෙවෙයි.
එහෙම කරනවාද?
දැන් එතකොට දැන් විස්තරේ බලනකො දැන් අපි අද කියනෝනේ මේ මෙතන පහණයි මෙතන තිරයයි මෙතන තෙලුයි තියෙන්නේ කියලා ඒක අරගෙන අපි පහන්නාලෝකය ගැන කියන්නේ.
එතන කියන්නේ ඒක උදාහරණයක්.
හරි. මම හොන්නම් ජීවිතර ගේනම් දැන් උදාහරණේ එතන අල්ලන්න අමාරු නම් මෙහෙම ගන්නකෝ. දැන් අපිට ඇහැ ගැන කතා කරන්න පුළුවන්ද බැයිද? අපිට තේරෙන්නේ ඇහැ තියෙන බව. අපිට තේරෙන්නේ රූපයක් තියෙන බව.
එහෙමයි. ඔකේ.
හරි. දැන් බුදුහාමුදුරුව පෙන්වන්නේ ඇහැයි චක්කුඤ්ච පටිච්ච රූපේච උපජ්ජේ චක්කුඤ්ඤාණං කියන එක විතරක් අපි දැන්න ගත්තොත් ඉන්න සංගති පස්සෝ ඊට පස්සේ එහෙම කතාවට එන්නේ. එතකොට හරිනම් මුලින්ම හම්බ වෙන්න ඕනේ ඇහැයි රූපයයි චක්කුඤ්ඤාණේ කියන එකනේ පටිසමුපාදේ හැටියට.
එහෙමයි.
හරි. නමුත් අද අපි ඇහැ කියන එක විස්තර කරගෙන තියෙන්නේ පෙනීම කියන එක හරහා දැක්ක ඇහැයි රූපේකුයි නේද?
සම්පූර්ණයෙන්ම.
එතකොට අද දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ ඇහැයි රූපයයි හරියට ප්‍රත්‍ය වුණොත් පෙනීම ලැබෙන බව.
එහෙමයි.
නමුත්
එතන තියෙන සුදුජනන
නෑ. මම කියන අදහස බලන්න. ඇහැයි රූපයයි ප්‍රත්‍ය වුණාමනේ හරිනම් පෙනීම කියන එකට අදහස එන්න ඕනේ අපිට.
එහෙමයි.
නමුත් අපිට අද වෙලා තියෙන්නේ පෙනීම කියන එක ඇත්ත කරගෙන නේද අපි අද ඇහැයි රූපයයි කියලා නිර්වචනය කරගන්නේ.
හදාගෙන තියෙන්නේ එහෙමයි.
ඒකට තේරෙනවද අපි අර පටිච්ච සමුප්පාදය අපි කර්මඵලවාදිකින් විස්තර කරන්න කියලා. එනේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඇහැයි රූපයයි කියන හේතු ටික නිසා පෙනීම කියන ඵලය ඇති වෙන්න ඕනේ කියලා.
එහෙමයි.
නමුත් අද අපි ඉපදෙනකොටම ඵලය තුල ඉඳගෙන නේද ඉපදලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට පෙනීම තුලින්මනේ අපි ලෝකය දැක්කේ.
හරි 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 හරි.
ඒකෝ කවදාවත් අපි හේතු දැකලා තියෙනවද?
නෑ හේතු දෙන්නේ නෑනේ. ඵලය තුලින් හේතු දකින්න බෑ.
ඔව් ඒක තමයි. එතකොට අපිට කවදාවත් එහෙනම් කියන්න පුළුවන්ද මේක ඇහැ මේක රූපේ කියලා?
කියන්න බෑ.
එතකොට තේරෙනවා ඉතින් පටිසම්පාදයේ කියන එක ඔය විදිහට විස්තර කරන්න බැරි බව. ඔහොම විස්තර කරොත් වෙන්නේ කර්මක ඵලවාදය.
කොහොම විස්තර කරොත් දැන් ආලෝකයක් දැකලා එක්කමට වැටහෙනවා නැත්තේ නැහැ. ඒ කියන්නේ මම 100% දන්නවා මේ ඵලය කියන එකට පුළුවන් කමක් නැහැ හේතු අල්ලන්න.
එතකොට මේක ඒකට දැන් ඒ ඵලය තුලින් හේතු අල්ලන්නත් බැයි නම් අපිට හේතු කියලා හිතාගෙන කරන්නත් බෑ නේද?
ඉතින් බුදුරජාණන් අහලා තියෙන ධර්මවලට අනුව මිසක්
නෑ. ආයි මෙහෙමයි ආයි මෙහෙමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයක් ආවනම් ආයි කිව්ව නිසා කියලා 얘 දෙන්න බෑනේ.
ඔව් ඒක හරි ඒක හරි.
එනවා මොකද ඔහොම කාලාම සූත්‍රයේ අර්ථ වැරදෙනවා. ප්‍රහද සතර මහා ප්‍රදේශ වරදිනවා. පහල මං කියන එක.
එහෙමයි.
ඒකනේ මං අර ඉස්සෙල්ලා අර මාමටත් කිව්වේ දැන් සූත්‍රය කියන එකේ ප්‍රශ්නයක් ඇත්තරම නැහැ. හරිද? සූත්‍රයේ ප්‍රශ්නයක් නැත්තේ ඇත්තරම සූත්‍රය හරියට දැනගෙන ගියොත්. නැත්තම් වෙන්නේ අපි අර සූත්‍රයට අනුව අපේ දස්තරික ගලපන්න
හදන්නේ. එහෙමයි.
ඒක වැරදි. එතන වෙන්නේ කර්මඵලවාදය.
ඔව්.
ඒ කියන්නේ හරියටම අපි මම මෙහෙම සරල උදාහරණයක් කියන්නම්කෝ. ඒකෙන් තේරුම් ගත්තා කියලා අපි හේතු දන්නවද නැද්ද කියන එක. අපි අද මට මේ කියනකෝ පෙනෙන්නේ පෙනීමට කෘත් එනේ පෙනීමට අසු වෙන්නේ මොනවද? රූප නේද?
පෙනීමට අසු වෙන්නේ වර්ණ රූප.
ඔව්. වර්ණ රූප කියලා ගන්නවා. රූප කියලා ගන්නවා එහෙනම්. හරිද?
රූපයි.
එහෙනම් පෙනෙන්න ඕනේ රූපයෙන් පිට මොනවද පේන්න බෑ නේද?
පුළුවන් කමක් නැහැ.
එකෙක් සාද්දයක්වත් ගන්ධයක්වත් ආයි බලින්වත් බෑ.
දැන් පෙනීමක් විතරයි ඔය.
අන්න හරිද? දැන් මට මේ කියන්න. පෙනීම තුලින් හමු වෙන්නෙම රූපයක් විතරයි. ඊට එහා එකක් බෑනේ.
නැහැ.
අපි අද අපිට ඇහක් කියන බව අපි ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්නේ පෙනීම හරහා නේද?
සම්පූර්ණයෙන්ම.
දැන් කලින් කිව්වා නේද පෙනීම හරහා තේරෙන්නේ රූපයක් කියලා.
එහෙමයි.
දැන් එතකොට අපි අද ඇහැ කියලා නිර්වචනය කරගෙන තියෙන්නේ ඇහැ කියන ඉන්ද්‍රියද නැත්නම් රූපයක්ද?
රූපයක්.
එතකොට අපිට ඉන්ද්‍රිය ගැන කිසිම අදහසක්වත් තියෙනවද උඹ බලද්දි?
නෑ සම්පූර්ණයෙන්ම නෑ.
එතකොට දැන් බුදුහාමුදුරුවෝ පෙන්නකොට ඉන්ද්‍රිය භාවනාව වඩන කෙනා නිවන් දකින්නවා කියලා අපිට මොන විදිහටවත් ඉන්ද්‍රිය භාවනාව වඩන්න බෑනේ.
අහෝ. ඕකද ඉන්ද්‍රිය භාවනාව කියන්නේ ස්වාමීන් වහන්සේ?
ඒ කියන්නේ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ ඇත්තටම ඉන්ද්‍රිය ධර්මයේම හරියට දැක්කොත්
හරි
හරි මම නන්දර කියපු වෙලට දෙනවා. ඒ කියන්නේ දැන් අපි ඇහත් එනේ පෙනීම තුලින් ඇහැ නිරෝධනය කරගත්තේ.
එහෙමයි එහෙමයි.
ඒතර පෙනීම තුලින් ඇහක් හම්බෙන්න බෑනේ. පෙනීම තුලින් හම්බෙන්න රූපයක්නේ. ඒතර අපි අද පෙනීමෙන් හම්බෙච්ච ඇහැ කියලා ගන්නව නම් එයා කතා කරලා තියෙන ඇහැ ගැන නෙමෙයි රූපයක් ගැන නේද ආයි?
එහෙමයි.
ඉතින් ඒතර රූපයක් කියන අර්ථය දිහි වෙන්නේත් ඉන්ද්‍රිය කියන එක හම්බුනොත් නේද? ඉගෙනේ ඇහැ පැවතුනොත් මේ රූපය ගැන කතා කරන්න පුළුවන්.
එහෙමයි.
දැන් අපිට ඇහැ කියන එක නිකන් අර ඇහැ කියන කඳුලක්වත් හම්බෙලා නැහැ නේද බලනකොට?
නෑ.
ඉතින් එතකොට අපිට පංචස්කන්ධය කියන එක හම්බෙලා දිනවද එහෙන් බැලුවොත්?
ඒකට උත්තර දෙන්නවත් බැරි තරමට පොඩයි.
එතකොට එහෙන් බැලුවොත් පටිච්චසමුප්පාදය කියන එක අර්ථයක් වන්න පුළුවන්ද උඹ බැලුවොත්?
ඒ පටිච්චසමුප්පාදේ වරදක් නෑ.
නැ පටිසෝපදේ වලට නෙමෙයි අපිට පටිසෝපපාදේ අපිට හිතලවත් ගන්න පුළුවන් ද ඔය විදිහට බලුවොත්.
ඒක දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
දරුවා. නැ දැන් දෙකට ඊට තැහැයි. දැන් චක්කුංච පටිච්ච රූපේච කියද්දී අපි අපේ ජීවිතේ කවදාවත් චක්කුව කියන එක හම්බෙලා නැහැ. අපිට හම්බෙලා තියෙන රූපයක්මයි.
රූපයක්මයි. ඒක හරි.
ඒක අපිට චක්කුංච පටිච්ච රූපේච කියලා අර පොතේ තිබ්බ හින්දාවත් ගන්න බෑනේ ද ඔය විදිහට බලුවාම.
නැ බෑ තමයි.
ඒතකොට අපිට පටිසෝපපාදේ නිකන් නිකන් අර කේස් ගහකවත් තරම්වත් අපේ ජීවිතේ ඉදිරිය නැහෙනේ. තේරෙනවද කිව්වද?
හරි හරි ස්වාමීන් වහන්සේ ඔව් වැටහිගෙන යනවා වැටෙනවද දන්නේ
නැහැ.
ඔව් නැති දැමච්චක් තියෙනවා
ඔතන වැටෙනවද නැද්ද කියලා විතරක් කරන්න එපා. හරිද? කියන එක හොඳට සාවධානව බලන්න. එතකොට තමන්ගේ තිබ්බ වැරදි ටික තමන්ට අහුවේ.
එහෙමයි.
හරි. අනිවාර්යයෙන්ම කියන්නේ තමන් අර අර කියන්නේ බැටහෙන්නේ නැහැ කියලා හිතන්නේම බැටහෙන්න ඕනේ කියන එක නිර්ණායකයක් කියන්නේ හිතන්නේ. එතකොට අත්‍තරම අර්ථයක් මම කියනවා ඌව කියලා වටේ මොනවා. අර මම එදා කිව්වේ කියන්නේ අතීත වර්තමාන අනාගත වටේ දුවන් නැතුව හිත චංචල හිත නිශ්චල කරගන්න තමයි මානුෂීය ගුණධර්ම ටික වඩා ගන්න කියන්නේ. ඒ වගේ ගුණධර්මයක් වඩන හිතකට තමයි සෑහෙන උපනිෂියක් තියෙන කියනකොට දෙයක් තේරුම් ගන්න. නැත්තම් අපි තර්කණයකින් විතර්කණයකින් මේ දේ තමයි තේරුම් ගන්න ඕනේ කියලා හිතන්න ගියම වෙන්නේ නැහැ. ඒ කියන්නේ හිත දුවනවා.
ඒකත් සාමාන්‍යයෙන් හත ගන්නවා කියන කෙන තේරෙන්නේ දැන් හත ගන්නවා කියනවා නම් ඒකත්
එහෙම දෙයක් හටගත්තේ නැහැ කියන එකද මේ? මම ඒක නෙවෙයි අදහස් කරේ. දැන් දැන් තේරෙන්නේ නැද්ද? අපේ ඇසක් ගැන කිසිම සාක්ෂියක්වත් නැහැ අපේ මතකෙ.
නෑ.
ඒක අපි දැන් කතා කරන කතාවලින් ඒක උට ඇහැ ගැනද නැත්නම් රූපයක් ගැනද?
රූපයක් ගැන.
ඒක කොහොමද රූපයක් කියන එක ගැන හරියට කතා කරන්නත් ඇහැක් කරහම එන්න ඕනේ නේද だっ?
සක්කරහම තමයි එන්න ඕන. නමුත් ඔතන
තේරෙන්නේ නැහැ. නෑ ඒකට මේ එතනින් තේරෙන්නේ නැද්ද අපිට ඇහැ ගැන කිසිම නිච්චයක් නැතුව අපි ඒකට මේ රූපය කියලා අර්ථකථනය කරන් තියෙන්නේ අපිට දන්න දත්තකින් නිසා ඇත්තම රූපේ ඒත් හම්බෙලා නැහැ කියලා.
හම්බෙලා නැහැනේ.
හම්බෙලා නැහැ. ඒක තමයි. එතකොට එහෙනම් අපිට බලෙන්වත් නියම පටිසම්පාදයේ අර්ථය කියලා හිතන්නවත් බෑ කියලා එනවාද?
ඔව්. ඒක මතකද තේරෙනවා අපට ඒකිට තේරෙන්නේ නැති බව. එහෙමයි. දැන් මම මෙහෙම ගහුවත් පුළුවන් දෙකේ.
ඔව්.
අසත්‍යම කතා කරන්නේ තැන්පේනේ පංචපාදන සම්බයක් නේ. එතකොට
අසත්‍යන කතා කරන තැන තියෙන්නේ
පංචපාදන සම්බය.
ඔව් මාට එනොත් පෙරලා අහන්න තියෙන්නේ අසත් ගැන කතා කරන්න පුළුවන් නම් පංචපාදන සම්බය හරියට තේරෙනවා. නමුත් දැන් මේක අපේට අපිට අසත් ගැන බලින්ම කතා කරන්න බැහැ නේද?
නැහැ
නේ. ඉතින් ඒක පංචපාදන සම්බය කියලා එකක්වත් අපිට තේරෙන්නේ නැහැ නේද පවතිනවා කියලා හැබැයිවා. ඒක හින්දා තමයි නැන්දි චතුරාර්ය සත්‍යයේ බුදුහාමුදුරු පෙන්වන්නේ දන්නකම දුක කියලා නෙමෙයි බුදුහාමුදුරු පෙන්වන්නේ නොදන්නකම නිසා දුක එන්නේ. තේල් මන්නේ නැහැ. මෙතන දැන් ඒකයි ලෝක සත්‍යයට දුක කියන එක ආර්ය දුක කියන එක වැටහෙන්නේ නැති. ඇයි? දන්නේ නැතිකම නේ දුක. දන්නකම නෙමෙයි දුක. ලෝකයා දුක කියලා අර්ථකථනය වෙන්නේ Taman දන්න ටික. හැබැයි බුදුහාමුදුරු විතරයි පෙන්වන්නේ දන්නකම නෙමෙයි දුක නොදන්නකම දුක කියලා. එතකොට තමන් නොදන්න දෙයකින් දුක වෙනවා කියලා තමන්ට බලෙන්ම මෙලි කියලා ගන්න පුළුවන්.
නැහැ. දැන් නොදන්න කම
ඉස්සල්ලා කි කරනවා නම් අපි එහෙම මෙලි කියලා ගන්න නම් අපි ඒක දැනගෙන ඉන්න ඕනේ නේද?
එහෙමයි.
හ්ම්. අපි එහෙම දැනග ගන්න ඕන නම් දර්ශනයේ හැටියට එහෙනම් අනිවාර්යෙන් දර්ශනය ඇවිල්ලා තියෙන්නේ තේ. ඒක සත්‍යනාත් පහළ වෙලා තියෙන්නේ තේ දන්න. ඉතින් මෙනෙහි කරලා ගන්නවා නම් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ.
එහෙමයි.
ඒක තියෙනවා මම මෙතන පෙන්වන්න හදන්නද?
නෑ. පෙන්න ස්වාමීන් වහන්සේ තාමත් මම හම්බුනේ නෑ.
ඔව්. කියන්න.
කියන්න ස්වාමීන් වහන්සේ.
දැන් ඔය කියන්නේ ගියේ මෙතන තේරෙනවා අපේ නොදැනුවත්කමම තමයි අපිට තේරුම් ගන්න
තියෙන්නේ. සම්පූර්ණයෙන්ම. ඒක තමයි මේ තේරුම් ගන්න බලන්නේ.
ඒක තමයි. ඒක තමයි මම ඒකට අදහස් කරේ තියෙන්නේ. මේ ප්‍රශ්න ඒ විදිහට ප්‍රශ්න කරන එකෙන් තමයි තමන් දරන් ඉන්න මතේ හරි හොවැද්දි බවට හරියට අහුවෙන්නේ. එදනර මේ පහණිපෝ තේරුණා නම් එතන නන්දර තේරුමන හොද තමයි තියෙනවා ඒ අහපු ප්‍රශ්නේම අපිට කවදාවත් පහන් tirei පහන් වැටියරි තෙලුයි පැත්තෙන් අපිට දැල්ලම් වෙලා නැහැ කවදාවත් ජීවිතේ අපි ආලෝකය නැත්තම් දැල්ල මුල් කරගෙන තමයි අර ඉතුරුටේ නිර්වචනය කරගෙන ඉන්නේ.
ඔව් ඒක හරි.
එතකොට අපිට කවදාවත් ඇත්ත පහණයි tirui මේ තෙලයි තෙලුයි tirei කියන කවදාවත් හම්බෙලා නැහැ. ඒ කියන්නේ මෙහෙම ගන්නකෝ. දැන් මෙහෙම ගන්නකෝ. මම කලින්ම පහනට තෙලුත් දාලා තිරෙත් දාලා නැන්දා ඉස්සරහට කළුර කාමරයකට ඇවිල්ලා මම පස්සු කරනකොට නැන්දාට ඒ පස්සු වෙච්ච ආලෝකයෙන් තේනවා මේ තියෙන්නේ පහනකුයි තෙලුයි tirei කියලා.
හොඳ ඒක නිසා. එහෙමයි. එහෙමයි.
මට තේරෙනවනේ ඒ තුන කියලා.
හ්ම්.
ඔය තුන දැන් මට තේරෙන පහනයි තෙලුයි tirei නැන්දාට තේරෙන පහනයි තෙලුයි tirei කියන එක සමානයි කියලා තේරෙනවා.
සමාන වෙන්න පුළුවන්.
බලින්ව සමාන වෙන්න බෑ. මොකද මම පහනයි තෙලුයි tirey ගැන දන්නේ ආලෝකයෙන් තොරව. එතකොට මම ආලෝකයේ කියන එක ඉපදෙන විදිය දැකලා තියෙනවා.
හරි හරි හරි.
හැබැයි නැන්ද දැක්ක ආලෝකේ හරහා. එතකොට නැන්දර කවදාවත් දහමයක් අපේ නැහැ අදහම.
ඒක වැටුණා.
ඒක වැටුණා. ඒක උපම ඒ සූත්‍රයේ ඉක්වේෂන් එක හරියට අහුනොත් තමයි උපමාවල එන්නේ. උපමාවෙන් ලියන්න බෑ සූත්‍රය.
සමනාතේ දැන් මම මෙහෙම මම දැන් මේ විදිහට මගේ මගේ මම පිළිගත්ත දෙයක් තියෙන එකක් වැරදි වෙන්න ඇති. දැන් තින්නම් සංගති පස්සෝ කියන තැන ගත්තම දැන් පස්ස. පස්ස කියන්නේ ප්‍රඥාක්තියට අපි අහු වෙනවා. එතකොට අහු වෙනවයි කියන තැන නේද පංච උපාදාන. එතකොට පස්ස වුණොත් වේදනා වෙනවාමයි සංඥා වෙනවාමයි එතකොට ඒ ප්‍රඥාක්තියට යනවාමයි. එතකොට ඒ පංච උපාදානස්කන්ධය හැදෙන්නේ
පොඩන්නද ඩ්‍රොප්ුණ මොන පොඩ ආයෙරි කියන පස්සේ වුණොත් හරි
වේදනා සංඥා චේතනා මානසිකාර වෙනවාමයි.
හරි
එතකොට ඒක පංච ඒක පස්ස වීමේ ඵලය ඒක පංච උපාදානස්කන්ධය නම් එතකොට පංච උපාදානස්කන්ධය ඒක නම් පංච උපාදානස්කන්ධය නෙවෙයි මට පේන්නේ. ඒ සංඥාවෙන් හරි ඒව එකතුවෙන් ඇති වුණු යම් කිසි ඵලයක්. ඒ
කියන්නේ
පතාගෙන ඉන්න හැටි මං කියන්නේ. දැන් මට ගහක් පේනවනම් එතන පංච උපාදානස්කන්ධය නිසා හතරක් දෙයක් මිසක් ගහ එතන තියෙනව නෙමෙයි. එතකොට පංච උපාදානස්කන්ධය නැති වෙනකොට
ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ නැමෙදන අදහස් කරන්නේ හිත ඇතුලේ ඇති වෙන ගහක් එළියෙන් පේනවා කියන අදහසද?
පංච උපාදානස්කන්ධයෙන් එතකොට හිතේ කියන්නේ පංච උපාදානස්කන්ධයනේ.
ඔව් අපි මෙහෙම ගමු. මම ඒක එහෙම සලකන්නද? ඒ කියන්නේ යම් දෙයක් දැක්කහම පංච උපාදානස්කන්ධය ඇති වෙනවා. ඒක තුලින් තමයි ලෝකය හමු වෙන්නේ. ඒ වගේ අර්ථයක්ද?
සම්පූර්ණයෙන්ම පංච උපාදානස්කන්ධයේ ඵලය තමයි මට නිතරම මේ අහුවෙන්නේ කියන එකයි මගේ ලෝකයේ තියෙන දේ තියෙනවා ඇත්ත තියෙන විදියට ගන්නෙ. මම කියන හැටි හරිද දන්නේ නැහැ. මට වැටහෙන්නේ තියෙන්නේ එහෙමයි.
ඔවනේ ඒක මට ඒක පොඩක් සමහර තැන් කම්ප්ලිකේටඩ් වැඩි. ඒකෙන් තමයි මට අර ගහ කියන එකෙන් පොඩ්ඩක් සරල කරලා ඒ අදහස කියන්න.
දැන් ගහ කියන එක එතන තියෙනවද නැද්ද මම දන්නේ නැහැ. නමුත් මට ඒ ගහ පෙන්නන්නේ ගහ කියන්නේ පංච උපාදානස්කන්ධයක්මනේ. ඒක මගේ පංච උපාදානස්කන්ධයේ ඵලයයි ගහ කියන්නේ.
ඔව් එතනින් මම මෙහෙම පොඩ්ඩක් සරල කරගන්න යහුවොත් ඒ කියන්නේ ඇහැට රූපය ගැටුණට පස්සේ පංච උපාදානස්කන්ධය ඇති වෙනවා කියන අදහසද කියන්නේ වෙන එකක්ද?
එතනට පස්සේ
ඒ කියන්නේ ඇහැට රූපය ගැටුණට පස්සේ ඒ කියන්නේ ඔව් ඒක
තමයි. මම කියන්නේ පස්සේ ඵලයක් ඇති වෙනවා කියන එකයි කියන්නේ.
එතකොට මම අහන්නේ පස්සේ බිහි වෙන විදිහ කොහොමද තේරලා තියෙන්නේ? පස්සේ කොහොමද බිහි වෙන්නේ?
ඉන්නම් සංගති පස්සෝනේ තුනක එකතු වීමෙන් කියනවානේ.
ඒක හරි. ඒ කතාව හරි. මම කියන්නේ ඔක ප්‍රැක්ටිකලි කොහොමද තේරෙන්නේ?
නැතිද කියන්නේ එවෙලෙම නැ ඒ හට ගැනීමකුත් නිරෝධ වීමකුත් තමයි එතන මම හිතන්නේ.
නෑ ඒක හරි. මම ගහන්නේ ඒ ටික ඔක්කොම කතා කරන්න පුළුවන්. මම අහන්නේ ගහ කියන එකත් එක්ක අල්ලලා මට තින්නම් සංගති කියන එක පැහැදිලි කරලා දෙන්න.
ගහ අල්ලලා හරි. එතකොට ඇසට යම් කිසි දැන් ඇසත් රූපයක් විඥානයක් කියන එකක් ඇති වුණා නම් එතන
බලන්නේ ඒක ඇති වෙන විදිය තමයි මට ඕනේ. දැන්
ඒක ඇති වෙන හැටි මම දන්නේ නැහැ. බුදුහන්දුරෝ කියපු ටික විතරයි මම
දන්නේ. දැන් එතන එතකොට ලිස්සලා යනවා ගන්න වාසිය.
ඒත් ආයතන ඇති වුණා නේ ස්වාමීන් වහන්සේ. දැන් ඒ
කියන්නේ ආයතන තේරෙන්නේ නැද්ද? නැත් දැන් ආයි තේරෙන්නේ නැද්ද? අපි අර පහනේ ආලෝකය තුලින් පහන් වැඩි කතා කරනවා වගේ අපි පස්සේ අල්ලගෙන තමයි චක්කුංච පටිච්ච කිනික අල්ලගෙන තියෙන්නේ ඉල්ලද?
හරි.
ඒ වගේ අපිට ඇත්තම අතන ඒ කියන්නේ පටිසමුපාදයේ පටන් ගන්න දන්න අපිට හරියටම ප්‍රත්‍යක්ෂ ඥානයක් නැහැ නේද උකොට?
නෑ ඒ කියන්නේ ඇස ඇති උනායි කියන්නේ ආයතනයක් ඇතිවීම නම් එතකොට
නෑ ඒකත් අපිට තේරෙන්නේ පස්සේ හරහා නෙමේද?
නෑ
අපිට දැන් ඔය ඔක්කොම තේරෙන්නේ පස්සේ හරහා නේද?
එහෙමයි.
දැන් ඔය පස්සේ හරහා තේරෙනකොට පටිච්චසමුප්පාදේ හැටනම් පස්සේ බිහි වෙන්නේ පළවෙනි තැනටද අවිද්‍යාවෙන් පස්සේ එන තැනකින්ද පස්සේ තියෙන්නේ?
සම්පූර්ණම අවිද්‍යාවෙන් පස්සේ ආයතන හැදින ඔක්කොම පාන්නක්.
එතකොට දැන් අපි පස්සේ හරහානේ ලෝක විග්‍රහ කරගෙන තියෙන්නේ.
ඔව් ප්‍රඥප්තිය හරහා, බොරුවක් හරහා.
ඔව් එතකොට මම කියන්න ගියේ පස්සේ තුලින් නේද අපි අද අවිද්‍යාව දැකලා තියෙන්නේ.
පස්සේත් අවිද්‍යාවක්, අවිද්‍යාවත් අවිද්‍යාවක්.
නෑ නෑ ඒක හරියි. මම අහන්නේ අපිට අවිද්‍යාව කියන එක මුලින්ම තේරිලා තියෙන්නේ පස්සයක් හරහාමයි නේද?
එහෙමයි.
එතකොට ආයි තේරෙන්නේ නැද්ද අපි ආයි අර පහන් ආලෝකය තුලින් බලලා පහන් වැටිය ගැන කතා කරනවා වගේ එකක් වෙලා තියෙන ඉතල ඔය.
එහෙම වෙන්න ඕන.
ඉතින් එහෙම වෙනවා නම් ආයි මම කිව්වේ මම දන්න පහන් වැටිය වගේ මම දන්න පහන් වැටිය නැන්ද පහන් ආලෝකයෙන් කොච්චර බලලා විස්තර කරත් හම්බෙනවද? ඇත්ත පහන් වැටිය.
නෑ.
නෑ ඒ වගේ පස්සේ කියනකින් කොච්චර අවිද්‍යාව තේරුම් ගන්න නැතුවත් හම්බෙනවද?
නෑ. හම්බ වෙන්න බෑ.
හම්බෙන්න බෑ. ඒ මට්ටමෙම ඕක පරිසම්පාදේ නෙමෙයි. තේරවද?
තේරවයි. එතකොට දැන් තියෙන්නේ දැන් ඔබ වහන්සේ දැන් පහන ඇතුළට ගෙනාම ඔබ වහන්සේ ගන්නව ආලෝකය හැදෙන හැටි මම ආලෝකය තුලින් ඒක දැක්කේ.
ඒ දකින්නේ කර්මඵලවාදය. ඒ කියන්නේ ආලෝකය හැදෙනවා ඇත්තේ මේකෙන් කියලා ගන්නෙ නැන්දගේ පැත්තෙන්. මම දන්නවා මේ ටික එකතු කරොත් ආලෝකය හැදෙන බව. නැන්ද දන්නේ ආලෝකය හැදෙන්නේ මේ ටික එකතු කරොත් බව. ඒ අර්ථ දෙකක්.
සම්පූර්ණයෙන්ම එතකොට ඇසතිය ඇසක් කියලා ගත්තොත් කියන්නේ ආයතනයක් හදාගත්තොත් තමයි මේ
අනිවාර්යෙන් ඒකනේ බුදුහාමුදුරුවෝ කියන්නේ තණ්හාවවත් ජාතියවත් නෙමෙයි ප්‍රශ්නේ අවිද්‍යාව මේකට මුල කිය. පටිච්චසමුප්පාදේ ඕන තරම් කරන් බලනකො බේසික් පටිච්චසමුප්පාදේ පෙන්වන හැමතැනම පෙන්වන අවිද්‍යාව පත්‍ය සංකරක. ඒක තමයි යුනිවර්සල් ඉක්වේෂන් එක පටිච්චසමුප්පාදේ. ඒවැය වෙන අතු බෙදලි ටික තමයි චක්කුංජ පටිච්ච රූපේද කියන ඒවා.
මොහොම පින්චාමිනාගේ
හිතන් දෙකනේ ඔක හිතලා බලන්න කොහොමද අර තමන් දරන් ඉන්න ටිකේ තියෙන ටික හොඳට හිතනකොට තමන් තුලින් ඒකේ අඩුපාඩු ටික තේරෙයි. එතකොට ආයේ වැරදි පැත්තට හිතෙන්නේ නැහෙනේ. ඒ නිසාම ලොකු අයෝනිසෝමනසිකාරයක් ආයෙ යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ තුලින් තව අහන්න යෝනිසෝමනසිකාරයේ පැත්තට රුකුලක් වෙනවා. ඒ ගැන ආයෙ බලන්න දෙයක් නැහැ.
ඒකයි. හරි. හරි බොහොම පින් ස්වාමීන් වහන්සේ.
හරි තරවසන.
තරවසන.
තරවසන.